ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේනින් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද අපේ භාවනා වැඩමුළුවේ දේශනා මාලාවේ 4 වෙනි ධර්ම දේශනාව සඳහා ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ශිරුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අජ්ජෝ සනං පටිච්ච පරියේ පරිග්ගහෝති ඉති කෝපනේතං උත්තං තදානන්ද ඉමිනා පේතං පරියායේන වේදි තබ්බං තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි සර්වජන් වහන්සේ විසින් දේශනා කරන්නට ඉච්ඡ වටිනා සූත්‍රයක් මහා නිදාන සූත්‍රය ඉදිරියෙන් තියාගෙනයි මේ භාවනා වැඩමුළුවේ ධර්ම දේශනා මාලාවට මාතෘකා සපයාගත්තේ. ඇත්තම කියනවා මේ මුළු ඒ ධර්ම චාරිකාවේම අපි ඒක තමයි මුලින් තියාගත්තේ නිසා ඒ දනිදෙන් වල කරපු වැඩමුළුවත් මෙල්බන් වල කරපු එකත් දැන් මේ තුන්වෙනි වතාවට තුන්වෙනි පූර්ක වශයෙන් කරන මේ ප්‍රිස්පේන් වැඩමුළුවටත් ඒ මහා නිදාන සූත්‍රය තමයි අපිට මාතෘකා සැපයුවේ. ඒක ප්‍රධාන වශයෙන්ම පටිච්ච සමුප්පාදයේ පිළිබඳ විශේෂඥ දැනුමක් සර්වජන් වහන්සේ සහ ආනන්ද ස්වාමීන් වහන්සේ අතර වෙන සාකච්ඡාවෙන් අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් ඒකෙදී පුරුදු ද්වාදශාකාර පටිච්චසමුප්පාදයේ ඉදප්පච්චේතාවය සර්වචනාංශේ සවිස්තරව විස්තර කරනවා ආනන්ද ස්වාමීන් වහන්සේගේ යම් ප්‍රමාණික වැරදි ප්‍රකාශනයක් නිසා. ආනන්ද ස්වාමීන් වහන්සේ මතක් කරනවා අවසරයි ස්වාමීන් වහන්සේ මේ පටිච්චසමුප්පාදයේ ගැඹුරු වගේ පේනේ උනට මට ඒක හොඳට පැහැදිලිව හොඳට විස්තර වෙලා ප්‍රකට වෙලා පේනවා කියන්නේ. ඉතින්දී ආනන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රකාශයේ සර්වඥාචි බහාතබලා එහෙම කියන්න එපා මේ පටිච්චසමුපාදයේම එහෙම විස්තර වශයෙන් ප්‍රකට වීම වෙන්නේ නැහැ ඒක ගැඹුරුමයි කියලා. අනේ එතනදී ආනන්ද ස්වාමීන් වහන්සේට අර තවදුරටත් එහි ගැඹීරත්වයේ පෙන්වන්නයි මේ සාකච්ඡාව යන්නේ. ඉතින් ඒකෙදී අපි මේ බ්‍රිස්පින් සඳහා තෝරාගත්ත කොටස ගැන මතක් කරනවා නම් ඒක ප්‍රධාන වශයෙන්ම විස්තර සපයන්නේ විසිතුරු වශයෙන් විස්තර කරන්නේ වේදනා සහ තණ්හා කියන මේ රූප දෙක අතර තියෙන සම්බන්ධතාවය. මේ චෛතසික දෙක අතර තියෙන සම්බන්ධතාවය. ඉතින් ඒ සම්බන්ධතාවයේදී අපි යම් වේදනාවක් යම් විඳීමක් මොනම ඉන්ද්‍රියක් හරහා අපිට එනකොට ඒ වේදනාව ඇති වෙන ස්වරූපේ වේදනාවේ යාන්ත්‍රණය බලන විනුවට අපේ හිත පුරුදු වෙලා තියෙන එක වඩාම රසවත් කොටස අල්ලගෙන ඒකේ මිහිරි කොටස අල්ලගෙන ඒකට ආස කරලා ඒකේ ලැග්ගෙන ඒකේ මම කියාගෙන අර වේදනාවක් නිසා තණ්හාවක් හටගන්න හැටි දකින්න අපිට ස්පාසුවක් නැති වෙනවා. ඒ වේදනාව වලින් හම්බෙන ලොකුම තණ්හා කොටස කුට්ටිය කඩාගෙන ඒක රස විඳින්න යාමෙන් අපි හැමදාම තණ්හා දාසකත්වයකටපත් වෙනවා. තණ්හාවට දැලමෙහෙවරකම් කරනවා. අනේ ඒ කිරීම නිසා සාමාන්‍ය පටිච්චසමුප්පාදයේ බලන කෙනෙකුට පේන්නේ වේදනා විඳීම් ශේත්‍රය හරහා මනුෂ ජීවිතයකට නැත්නම් හිතකට කෙලස් බර හිතකට වෙන්න පුළුවන් තණ්හා විතරයි කියලා. නමුත් අපි දන්නවා ජීවිතයක් ජීවත් කරනකොට අපිට දුක් ඇති වෙන්නේ සංසාරේ තණ්හාව නිසාමත් නෙවෙයි ද්වේෂ නිසාත් ඇති. එය සමානව ද්වේෂින් සත්‍යය නමුත් පටිච්චසමුපාදයේ ද්වේෂිකින් වචනේ සම්බන්ධ නැහැ. නමුත් මෙතනදී සර්වචන් ආංශේ පෙන්ලා දෙනවා මේ වේදනාපච්චා තණ්හා කියන තැන අතුරු පාරකින් එහෙම නැත්නම් වක්‍ර ගමනකින් ඒ තණ්හාව ද්වේෂයට මුල් වෙන්නේ නැහැ. තණ්හාව කියලා කියන්නේ ආශාව ද්වේෂය කියලා කියන්නේ තරහව මේ ලෝකේ බලනකොට මේ දෙක පරස්පරස් ධර්ම දෙකක්. තණ්හාව කියලා කියන්නේ ආශා කරන පැත්ත ද්වේෂය කියන්නේ අනිත් පැත්ත. නමුත් තණ්හාව නිසා ද්වේෂය ඇති වෙන හැටි මෙතනදී පියවර 9කින් දරුවචනාංශෙ පෙරලා දෙනවා. වේදනා නිසා තණ්හාව දෙනා වගේම යම් කිසි කෙනෙක් මේ තණ්හාව ඇති වුණාට පස්සේ ඒ තණ්හාව ඉතිරි පැතිරි වඩා දියුණු කර ගැනීම සඳහා ඒ තණ්හාවෙන් ඇතිවෙච්ච නැත්තම් ඒ ආශාව නිසා ඇතිවෙච්ච උනන්දු හරහා පරිේශන වලට පෙළඹෙන විවිධාකාර විදිහට මේ වෙලාවේ ලබන මේ ආශාවන්ට ඇති කරන දේ මට හිතත් ගන්නට ඇත්තම් මට මගේ යාළු මිත්‍ර හිත මිත්‍ර නෑදායින්ටත් දෙන්නට ඇත්තම් මම අනියන් තැන මට ගන්න ඇත්තම් කියලා ඒ ඇතිවෙච්ච තණ්හාව තනා වඩා ගැනීමට පරිේශන කරනවා කියන එක සාමාන්‍ය ලෝකික කියන්නේ અભිවෘද්ධිය සඳහා දියුණුව සඳහා කරන දෙයක්. ඒ නිසා ඒකේ බැලුව බැලමට කොහොමදක්වත් සදාචාර සම්පන්නව වැරද්දක් පේන්නේ නැහැ. ඒ වගේ මේක ඍජු කෙලේශයක් වෙන්නේ නැහැ. නමුත් කාටවත් පිළිගන්න වෙනවා අපි පරිේශන කරන්නේම මේ වෙනකොට අත්දකලා තියෙන තණ්හාවක් දියුණු පවුණු කරගන්න. මේ පරිේශන නිසා ඒ කෙනාට ලාභ ලැබෙනවා. මොකද ක්‍රමසාවිති ලැබෙනවා. ඒ විඳපු ආශාව කට්‍යත් එක්ක හදා බෙදාගෙන විඳින හැටි, යانے යන තැන හම් වෙන හැටි, හැමදාම මේක තියෙන හැටි පිළිබඳව ඒ ලාභ නැත්තම් අර පරිශීන ප්‍රතිඵල ලැබෙනවා. ඒ ලාභ ලැබුණාට පස්සේ ඒ විශාල පිරිසක් ඒ ලාභයට අයිතිවාසිකම් කියන්න නැත්තම් ලෝකයේ තදබල අවශ්‍යතා ඉල්ලුමක් තියෙනවා ඒ ලාභයට. එතකොට ඒ පරිශීන පෙළඹිච්ච එකන විනිශ්චය කිරීමේ අයිතිවාසිකම අතර ගන්න. මමයි පරිශීන කරුවේ, මටයි ලාභය හම්බුනේ, ඒ නිසා මම දෙන්නේ මෙන්න මේ විදියට කඩලා බෙදලා කියලා ඒ කෙනාට, ඒ කෙනා මේ ස්වයං ඉදිරිපත් කිරීමක් ඉදිරිපත් කර ගන්නවා. මේක බෙදලා දීමේ අයිතිය තියෙන්නේ මට කියලා. විනිශ්චය පිළිබඳ අයිතිය ගන්න ගියාම එයාගේ හිතේ මනාපේ තියෙන අයට කුටි කඩලා දෙනවා. චන්ද රාගය අනුව තමන්ගේ රුචි අරුචිකම් වල හැටියට කුටි කරනවා. චන්ද දිනුවට පස්සේ දේශපාලනඥ කරන දෙල්ලම තමයි. ඒ කුටි කැඩීම නිසා එයාට සිද්ධ වෙනවා ලෝකයාට සාධාරණීකරණය කරන්න. අයිම මෙයාට ලොකු කුට්ටියක් දුන්නේ, මට පොඩි කුට්ටියක් දුන්නේ කියලා. එතකොට අර කුට්ටි කැඩීමේ වැඩපිළිවෙල හරි දෙයක්, ධාර්මික දෙයක්, සාධාරණ දෙයක් කියලා අර කරපු වැරැද්ද සාධාරණීකරණය කරන්න දැඩි මතව ඔලට එල්ලා ගන්නවා. ඒ මම මේ මාගේ කියාගත්ත මම ගත්ත විනිශ්චය හරි, ඒක ධාර්මිකයි, ඒක සාධාරණයි කියලා ඒ විනිශ්චයට බැස ගැනීමක්, নিমග්න වීමක්, ඒක සාධාරණීකර කිරීමක් කරනවා. ඊට දරුවචන සඳහන් කරන්නේ අජ්ජෝසන කියන වචනය. අජ්ජෝසන කියල කියන්නේ තමන්ගේ රුචර්චිකං අනුර, තමන්ගේ පෞරුෂත්ව ලක්ෂණ අනුව, තමන්ගේ ඇබ්බැහි අනුව විනිශ්චයට එළඹිලා ඒ විනිශ්චය ලෝකයාට සාධාරණ නොවන උඟක් කළා. නමුත් තමන් ඒක සාධාරණ බව පෙන්වන්න අර ගත්ත ටික ඔප්පු කර පෙන්වීමට අද බල බැස ගැනීමක් කරනවා. තමන්ගේ දෘෂ්ටි කෝණය හරි බව පෙන්වනවා. ඒ නිසා ඒ දේ තමන් ඉස්මතු කරලා පෙන්වපු දේ, වැඩියෙන් සලකපු දේ පිළිබඳව පරිග්‍රහණයක්, දැඩිකොල අල්ලා ගැනීමක් ඒ පුද්ගල ඇතුළ මේ සටන තුළින් ඉබේම ඇති වෙනවා. නමුත් ඒ දැඩිකොට අල්ලාගත්තට පස්සේ ඒ කිනා බලන දෘෂ්ටි කෝණය නෙවෙයි ලෝකයා බලන්නේ. ඒ නිසා මෙයාට ලාභේ වැඩි වෙන්න වැඩි වෙන්න ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙනවා. විශේෂයෙන් මෙන්න ඒක කවුරුහරි ජයක් ලබනකොටම ඊට අනිත් පැත්තේ කට්ටිය පරාදයටපත් වෙලා ඒ පුද්ගල විනාශ කරන්න උත්සාහ කරනවා. ජයං බේරපසවති කියලා ජය ලබන්නට පරිජිජ පක්ෂයේ වෛරේ පැහැවෙනකොට මේ මිනිසාට ආරක්ෂක ක්‍රමසාවිදි හොයන්න සිද්ධ වෙනවා. ඒ ආරක්ෂා කරන පටිච්ච ඒ ආරක්ෂා අධිකරණය ගැන හිතන්න ගියාට පස්සේ ඒ කෙනාට දණ්ඩා දාන, සත්තා දාන විදිහට දඬු මුගුරු අතේ තියාගෙන ඉන්න වෙනවා. ආයුධ අතර ගන්න වෙනවා. කලහ විග්‍රහ විවාද කලහ කරන්න සිද්ධ වෙනවා. මේ උපවාස කරන්න සිද්ධ වෙනවා. විග්‍රහ මේ වාද කරන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ අනන්ත ප්‍රමාණ හිස්සචන කතා කරන්න වෙනවා. බොරු කියන්න සිද්ධ වෙනවා. කිලෝ රක්නති පාපක කුසල ධර්ම රාශියක් කියන. ඒක වෙන්නේ ලාභේ වැඩි වෙන්න වැඩි වෙන්න. ඒක නිසා ලෝකයා හිතන්නේ ලාභේ වැඩි වීම බොහොම හොඳ දෙයක් කියලා. නමුත් හිත හදාගත්ත නැති මනුස්සයෙකුට ලාභේ දුන්න ගමන් ඒ මනුස්සයා විනාශ වෙනවා. ඒක තමයි හොඳම ක්‍රමේ. ලාභේ නිසා, ලාභ සත්කාර නිසා අපේ යන ගමන අපිට අන්ධබන්ධ වෙනවා, මුලා වෙලා ගමනේ පිටපැත්තකට යනවා. විචේන්සාර තණ්හාව නිසා අන්තිමට අර දඬු මුගුරු ගැනීම වගේ ඒ දිග ගමනකට පස්සේ තණ්හාව අනිත් පැත්තකේ නැ විපල්ලාසය වෙන ද්වේෂයට පැහැර වෙන හැටි මේ මහා නිදාන සූත්‍රය සඳහන් කරලා තියෙනවා. ඉතින් අපේ පසුගිය දවස් තුනේම ඒ කලා විවාද විග්‍රහ ආදී කටයුතු නිසා අපිට හම්බ කරගත්ත නැත්නම් උයාගත්ත බත කණ්ඩ හම් වෙන්නේ නැති හැටි, එලාගත්ත පැදුරු නිඳයන් නැති හැටි අපි හොඳටම දන්නවා. අන්න ඒ වගේ දෙයකට අපිට යම් වෙලාවක එයාගේ අසහනකාරී සත්‍යයක් ආවනම් ඒකට ප්‍රධාන හේතුව අපේ හිතේ අනාරක්ෂාව පිළිබඳව ඇති වෙලා තියෙන නොසන්සුන් ගතියයි කියන එකයි සර්වඥාන්සේ කියන්නේ. ඒ අපි හිතන්නේ ඒ සර්වඥාන්සේ පෙන්වන විදිහට මේ දණ්ඩා දාන සත්තා දාන කියන එක දඬු මුගුරු ගැනීම ආයුධ ගැනීම කලා විවාද විග්‍රහ ඇති වෙන්නේ අල්ලපු ගෙදර කෙනාගේ තරහ වැරද්ද නිසා නැත්නම් විරුද්ධ පක්ෂයාගේ වැරද්ද නිසා එහෙම නැත්නම් කවුරු හරි කරපු මේ වුණියමක් නිසායි කියලා. නමුත් සිද්ධ වෙන්නේ ඒක නෙවෙයි. තමන්ගේ හිතේ තියෙන අනාරක්ෂාව වැඩි වෙන්න ලෝකයාම පේන්නේ අර මුර්ග සංවර්ධයට වර්ෂාවට වෙයි දෙමිච්ච මුර්ගෙක් වගේ ඒ අහුවෙන අවුනේ දෙය දඩ මුගුරක් වගේ පේනවා. ඉතින් එක එකට නියව ගන්නවා, බැන ගන්නවා, රණ්ඩු සරුවල ගොඩක් කරනවා. ඒකට හේතුව අනාරක්ෂාව. ඒ අනාරක්ෂාවට හේතුව මොකද්ද මේ සංසාරේ අර ගොමු කුරුමිනියට ගොම්බෙට්ටක් හම්බුනා වගේ හම්බෙච්ච දේ අල්ලබදාගෙන. මොකද්ද කුණු කන්දලයක් අල්ලබදාගෙන ඒ අල්ලගත බදාගත් දේට ඊට කලින් බැහැගෙන ඒකට ආශා කරලා මෙන්න මේ වගේ මේ ඒ වෛරය දක්වා මේ චිත්ත પરම්පරාව ගෙනලා සර්වඥන්සේ වෛරයේ ඉඳලා නැත්නම් මේ දඬු මුගුරු ගැනීම තැන ඉඳලා ලියාගෙන යනවා. දඬු මුගුරු ගන්න හේතු ආරක්ෂා පිළිමද ප්‍රශ්නේ අනාරක්ෂාව. ඒකට හේතුව තමයි මේ මොකද්ද එකක් දැඩි කරලා අල්ලගෙන ඒක ඔප්පු කරලා දඟලන්න හදන්න ගන්න ගතිය. ඒකට හේතුව තමයි ඊට කලින්ම ඒක මගේ මතය, මගේ දෘෂ්ටිය, මගේ තර්කය කියා ගන්න හදපු ගතිය. ඒකට හේතු වෙලා තියෙන්නේ තමන් ගත්ත විනිශ්චයදී විකරපු වැරදි බෙදා හදා ගැනීමක් ආදි වශයෙන් යන ගමනේ අද දවසට අපට මාතෘකා වශයෙන් ඉදිරිපත් වෙලා තියෙන්නේ මේ අජෝසනිය තමාගේයි බලවත් සල්ල බදා ගැනීම නිසා ඒ දේ එක්ක බැඳීමක් ඇති වෙන පුංචි සංදිස්ථානයක් මෙතන අපි අද ඉස්සරහට ගන්න හදා. මේ සංදිස්ථානේ බුදුහාමුදුර කෙනෙක් වගේ කෙනෙක් අපිට කර්මාවෙන් කියලා දුන්නේ නැත්නම් අපිට කවදාවත් කල්පනා වෙන්නේ නැහැ අපිට දවසකට කරන්න වෙන විනිශ්චයවලදී අපි යම් තැනකදී අසාධාරණයක් සිදු වුණොත් එක පක්ෂයකට මගේ පැත්ත කියලා කියාගත්තොත් අනිවාර්යයෙන්ම රණ්ඩුවකට බලක් වෙනවා. එක නැත්තම් ද්වේෂයකට මුලක් වෙනවා. නමුත් දවසේ එළබෙන කර්මවලදී විනිශ්චය නොකරත් ඒක අපිට යුතුයකමක් වශයෙන් පැවරිලා තියෙනවා. මාට නිලයක් වශයෙන් එහෙම නැත්තම් වගකීමක් වශයෙන්. ඒ නිසා ඒ අජෝසනිය කියලා මේ පැත්ත හරි මේ පැත්ත වැරදි කියලා අපි යම් වෙලාවකට එක පැත්තකට මගේ පැත්තේයි බලවත් සටහනක් අවබෝධ කිරීමක් කරන හැම චිත්තක්ෂණයකම අපි අර විශාල යුද්ධයකට, විශාල ගැටුමකට, විශාල ප්‍රශ්නයකට බීජ උපදනවා. නමුත් ඒ වගේ අනිත්‍ය විපාක, නපුරු විපාක එනකොට හරිම අමාරුයි සම්බන්ධ කරලා පෙන්නන්න. මම අර ගත්ත වැරදි විනිශ්චය නිසා මම මේ සටනේ දෙපිලේ පැත්තක් ගත්ත නිසා මේක ඇති වෙලා තියෙන්නේ කියලා එකක් අපිට පිටිපස්සට ඒ විදිහට යෝනිසමනස්කාරය නැහැ. මේ නිසා මේක වෙනවයි කියන එක දැක්ක ගන්න බෑ. දෙක ඒ දේ දැක්කොත් තමන්ගේ ઈચ્છා බංගත්වයට හේතු වෙන පෞරුෂත්වයට බාධා වෙනවා. පෞරුෂත්වයට තරම් නොවන දෙයක් වෙන නිසා ඒක පෙන්වන්න බාර ගන්න. ඉතින් ඒක උඩ සරුවචනාංශ වගේ කෙනෙක් සාරාංශ කල්පලක්ෂයක් පිරුම්පුරලා කියන වචනේ කාටවත් හැකේතන්න බැරි වෙන විදිහට විශ්වසනීය බවට ඇති කරලා පෙන්ලා දෙනවා. බලා දැනගන්න ඕන දැනගැල්ල නැත්තම් නිකන් හිටපල්ලා මේ ලෝකයේ ඇතිලා තියෙන මේ රණ්ඩු දරුවල් සේරටම අර විශාල වශයෙන් රාජ්‍ය වශයෙන් ඇති වෙන සම්ඩු නැත්තම් දේශ සීමා අරගල නැත්තම් මේ ආගම් වශයෙන් එහෙනම් ගෙදර ගෙදරක් ඇතුලේ ගෑණි මිනිහා රණ්ඩු කරනවා සේරටම හේතුව ඒ විනිශ්චයක් කරන වෙලාවක නැත්තම් දෙපිලක තියෙන වෙලාවක Taman අසාධාරණව එක පැත්තකට වැඩිපුර උදව් කරලා ඉතින් ඒක නිසා රාජාධිකරණයක ශ්‍රේෂ්ඨ අධිකරණයක දෙපාර්ශ්වයේ පැත්ත දෙපාර්ශ්වයටම සාධාරණ පැත්තෙන් බලලා නඩු විනිශ්චය කරන විනිශ්චකාරවරු කුසී අපිට මේ දවස පුරා ඇති වෙන දේවල් වල දෙපැත්ත සාධාරණව සලකා බලන්න තරම් අෂ්ටලෝක ධර්මයේ කම්පන වෙන මනසක් ඇති වෙන තෙක් ඒ පුද්ගලයා හිතන නෑ මම මේකේ විනිශ්චය කළ යුතුයි. ඒක හිතන ඒක මහාන වෛතිවාසිකමක් ඊටත් වැඩිය ඒ පිරිසේ අයියා වෙන්න, පිරිසේ මුදුන වෙන්න, පිරිසේ ගරු වෙන්න ඒ විනිශ්චය අන්ධහර බාල කරනවා. කෙරුවට පස්සේ වෙන්නේ එක පැත්තක් එතනදීම නුරුස්නාගතියට පත් වෙනවා, තරහට පත් වෙනවා. ඊට පස්සේ ඒක දිගින් දිගට අර විදියට ආරක්ෂාවට බරපතල චර්ත නෙල්ල වුණාට පස්සේ අපිට ඒක ගහපාටීම සඳහා යුද ප්‍රකාශ කරන්න සිද්ධ වෙනවා. ඉතින් භාවනාවකදී අපි කොහොමද නැත්නම් භාවනා කරන කෙනෙක් මේ වගේ අජෝසනයක් ඇති කරගන්නේ නැතුව මේ අජෝසනය කියලා කියන්නේ මගේ කියලා බලවත් අල්ලා ගැනීම. ඒකට සමාන වචනයක් ත්‍රිපිටකයේ සඳහන් වෙනවා අභිනිවේෂණය කියලා, ගෙවදීම කියලා. යමකට වැද ගන්න. එහෙම නැත්නම් නැති කියන වචනයත් පාවිච්චි කරනවා. ඒක පැත්තකට නතු වෙනවා. විනිශ්චය සාධාරණ නැහැ. අන්නේ වාගේ අභිනිවේෂයක්, අජෝසනයක්, නැතියක් ඇති කරගන්න නැතුව මේ භාවනාවක් මෙහෙවනවයි කියන එක අජෝසනයක්, අභිනිවේෂයක්, නැතියක් සහිත හිතකට කරන්න පුළුවන් දෙකින් තරම් සැකපොද. මොකද අපේ පරිණාමයේදී අපි දිගටම කරගෙන ආවේ ඒ තමන්ගේ ඉත්තාවර භාවය වැඩි කරන වැඩි ආශාදී අධ්‍යයන පැත්තට නතු වෙන එක තමයි. ඒකට බැස ගන්න එක තමයි. ඒකට දිංග ගන්න එක තමයි අපි කරගෙන කරගෙන ඇවිල්ලා අද මේ මත්තපට ඇවිල්ලා තියෙන. ඒ නිසා අපේ ලේවල, නහරවල, ඇටවල, ඇටමිදුළු වල දිගටම තියෙන තත්යක් ආපු ගම මගේ කුට්ටි කඩගන්න. මගේ මම මට වාසි පැත්ත අවස්ථා ප්‍රයෝජන ගන්න. ඉතින් මේ ගැනීම හරහා මේසා දුකක් එන බව දන්නවනම් සමහර විටක සලකා බලන්න ඉඩ තියෙනවා. නමුත් මේ මතය ඉදිරිපත් කරනකොට සුතමේ වශයෙන්වත් මේක තරකා බලන්න නැති පිරිසකුත් ඉන්න ඉඩ තියෙනවා. ඒගොල්ලත් එක්ක යුද ප්‍රකාශ කරන දෙයක් ඇත්තේ නැහැ. ඒ හැම කෙනෙක්ම මේ උදේ ඉඳලා හැන්ද වෙනකම් මහන්සි වෙන්නේ එන දේන හැටියට බාර ගන්න නෙමෙයි, තමන්ගේ කුට්ටිය කඩා ගන්න තමයි. ඉතින් එහෙම ජීවන දර්ශනයක් සහිත එවැනි කල්පනා ක්‍රමයක් විනිශ්චයක් සහිත කෙනාට මේ අෂ්ටලෝක ධර්මයේ කම්පාන වෙනවා කියන වචනේ අපේ සිංහල බෞද්ධයාට වගේ ඇහිලවත් හුරු නැත්තම් පටේර සංස්කෘතිය තියෙන රටක මේක කියලා දෙන්න කියොත් දේශකයන් වහන්සේට මොකද වෙන්නේ කියලා හිතා ගන්න. මුද ඒ තරම්ම ලෙෂර් ප්‍රින්සිපල් එකේ එහෙම නැත්තම් මේ සැප සොයාගෙන යන ගමනේ සැප වැඩි වෙන පැත්තට ගියාම මොකක්ද ඇති වැරද්ද? ඕකෙදී මොකද්ද මේ සදාචාරය ගැන කල්පනා කරන්න තියෙන්නේ? අපිට තියෙන්නේ කාපල්ලා බිපල්ලා ජොලි කරපල්ලා කියන සදාචාරයක්. ඒක තියෙනකොට ඔය සදා හරි වැරදි වුණත් නෑ, ධාර්මික කතාවක් කොහෙත් නෑ. කොහේ හරි පැත්තෙන් කමන්න තමන්ට වාසි ලැබෙනවනම් එහෙම නැත්නම් සැප වැඩි වෙනවනම් ඒ පැත්තට අදින එක තමයි මනුෂ්‍යකම. ඉතින් අත්ත වශයෙන්ම ලංකාව වගේ අර බෞද්ධ පාසල දෙය සංස්කෘතියක් තියෙන රටක ඒ අෂ්ටලෝක ධර්මයේ කම්පාණ වීම කියන වචනේ ඇහිලා තිබුණාට ඒක හුදු වචනයක් විතරයි. ක්‍රියාකාරකම් වල ඔය කිසිම වෙනසක් නැත්තේ නෑ. උද්දත් එකයි කල්ලත් එකයි. වැඩ කෙරුවාවේ නම් තියෙන්නේ තමන්ගේ කුට්ටිය කඩා ගන්න එක තමයි. ඒක නිසා සර්වචනාංශය අර සූත්‍ර පිටකයේ විශේෂයෙන්ම කග්ගවිසාන සූත්‍රයේ අන්තිම ගාථාවේ සඳහන් කරලා තියෙනවා භජନ୍ତି සේවନ୍ତି ච කාරණත්තා නික්කාරණා දුර්ලභා අජ්ජමිත්තා අත්ථට පඤ්ඤා අසුචි මනුසා ඒකෝචරේ විකග්ග විසාන කප්පෝ බුදුහන්සේගේ ඒ කාතාවෙන් දක්වන දර්ශනේ තමයි භජନ୍ତି සේවନ୍ତି ච කාරණත්තා. අපි කවුරු හරි භජනය කරනවා නම් සේවනය කරනවා නම් අර්ථයක් බලාගෙනයි කරන්නේ. ඒ කියන්නේ මේ කාර්ය කෙරෙන තුරු කාගෙත් රැවටි. මාර්ග බල බලාදීයට කැරපිල්ල. සූචිය උදා වෙන තෙක් පිණි බෑවිල්ල. ඒ වගේ තමයි අපි යම් කෙනෙක් ඇසුරු කරන්නේ ඒ කෙනාගෙන් අපිට යම් ප්‍රයෝජනයක් ලැබෙනකන් තමයි. ප්‍රයෝජන ඉවරෙච්ච දවසේම පඬරලකට තරංගවත් දීපාන්දර කැහැල බිමර දාන කunu කෙල ටිකක් තරමටවත් ඒ මනුස්සයව සලකන්නේ නැහැ. ඉතින් මේක කියනකොට තරහයනවා මම මේ පිළිදෙට නෙමෙයි මේ කියන්නේ ඈ පොතේ තියෙන එක. කැමැතිනම් ඒ සුත්ත නිපාතේ කග්ගවිචාන සූත්‍රයේ අන්තිම ගාථාව කියවන්න. භජନ୍ତି සේවନ୍ତି ච කාරණත්තා නික්ඛාරණා දුර්ලභා අජ්ජමිත්තා. එහෙම කුච්චි කඩාගෙන අදහසකින් තොරව වාසිය අදහසකින් තොරව ඇසුරක් ලෝකේ තියෙනවා නම් එවැනි කෙනා දුර්ලභයි කියලා. බුදු ඇසුර සඳහා ඇසුරක් තියෙන එක දුර්ලභයි. තියෙනවා නම් යම් කිසි භජනයක්, සේවනයක්, කාරණා අර්ථයක් බලාගෙන. අත්තක්ත පඤ්ඤා අසුචි මනුස්සා. අත්ත කියලා කියන එකට ඇති වෙච්ච සිංහල වචන තමයි අර්ථ ශාස්ත්‍රය කියන්නේ. අර්ථ ශාස්ත්‍රය කියන්නේ සල්ලි. රුපියල්. මෙහෙනම් ඩොලර්. අත්තක්ත පඤ්ඤා අසුචි මනුස්සා. මනුස්සයා සල්ලිමයි හොයන්නේ කක්කම. අසුචි ආ කිසිසේත්ම කිසිම කෙනෙකුට ඇඟිල්ලක් ගන්න ඉඩක් තියලා නැහැ. අත්හට පඤ්ඤා අසුචි මනස අර්ථේමයි හොයන්නේ. අසුචිමයි ඒක නිසා ඒකෝ චරේ එකක්ක විශාන කක්කෝ. ඒ නිසා මට තනිව කඟ වේනෙක්ගේ තනි අඟ වගේ තනි වෙන්න ලැබීවා කියලා ප්‍රාර්ථනා. අපේ අතර කිසිම ගනුදෙනුවක් ඇත්තේ නැහැ. වාසිය තරම් නරකක් නැති. ඉතින් එවැනි දෙයක් අපේ ප්‍රසිද්ධ සමිතියක සමාගමක චේතනීය පාරසීම කිව්වොත් එහෙම මචන් ගුටි කණ්ඩා සිද්ධ වෙනවා. භාවනා කරන අයට මේ හරහා මේක නොදැනීම හරහා අපි දවසකට ඇති කර ගන්න අලුත් රණ්ඩු ප්‍රමාණය. දවසට ඇති කරන අලුත් අන්‍යෝන්‍ය අනවබෝධ ප්‍රමාණය කියලා දන්නවනම් මේ තේරීම හරහා අපිට ලාභයක් නොලැබෙනවම නෙවෙයි. අපි ගුටි කඩා ගන්න අපිට යම් ආස්වාදයක් තියෙන නිසා තමයි. නමුත් මේ ආස්වාදයෙන් අන්තිමට අරසා සමාන දඬු මුගුරු ගැනීම කලහ කිරීම ආයුධ ගැනීම තෝතෝ වරපල කියා ගැනීම බොරු කීම් මුසාවාද කතා කිරීම අනන්ත අකුසල ධර්ම තියා බලනකොට මේ අවස්ථාව ලැබිච්ච වෙලාවේ තමන්ගේ කුට්ටිය කඩා ගැනීම නිසා මේ ලැබෙන ලාභයයි අර පස්සේ හම්බෙන අර ආධිනවයයි බලනකොට බුදුරජාණන්සේ කල්පනා කළ තුන මේක දන්නවනේ මේක මේ මැනලා ගන්න පුළුවන් නම් කවදාකවත් මිනිස්සෙක් ඒ වගේ අවස්ථාව ආවපලියට තමන්ගේ වාසියට වැඩ කරන එකක් නැහැ කියන්නේ ඉතින් ඒක ඇත්තටම ජන විඥාණයට එහෙම නැත්නම් සමාජගත ව්‍යුහයට දෙන්න පුළුවන් කියන එක නම් මම පුද්ගලිකව හිතන්නේ නැහැ. කරන්නම බැහැ. මොකද ලෝකෙ දුවන්නේම ලාභෙ පැත්තටයි වාසි පැත්තටයි. කාර්ය කරන තුරු කාගෙත් තවටිලික සිංහල කවි මෙවුවා. පාරෝපදීන තුරු ගියට කැළඹිල්ල. කාර්ය කරන කන් තමයි මේ කටයුත්ත කෙරෙන්නේ. ඉතින් භාවනා කරනකොට අපි මේක කොහොමද මේ වගේ ලේවලට බහගත්ත දෙයක් අපි ආධින වශයෙන් දැනගන්න කරන්න කියන එකේදී මේ සතිය අපි කියන සිහිය නැත්නම් අප්‍රමාදය ගැන කතා කරනකොට කියනවා අපි සතිය දිනු කරන්න ඕනේ Taman කරා පැමිණෙන කිසිම දෙයක් තේරීමකින් බේරීමකින් තොරව. එන ඕනම දෙයකට එන තාලෙන් බාර ගන්න පුළුවන් තත්ත්වයට යණ්ඩයි අපි සතිය ප්‍රයෝජනෙ ගන්න. ඒකනේ සුද්ධා කියන්නේ choiceless awareness කියලා. එන දේවල් තෝරන්න එපා. මේක හරි මේක වැරදි මේක ධාර්මික මේක අධාර්මික මේක සભ્ય සම්පන්න මේක අසભ્યයි මොනම දෙයක්වත් තෝරන්න පටන් අරගත්තොත් අපි අර අපි ගිනාපු මතිමතාන්තර ගිනාපු පෞෂත්ව ලක්ෂණ ගිනාපු පුරුදු මතුවෙන සංසිද්ධිය බැලීමේදී වර්ණ ගන්න පන්න ගන්නවට පස්සේ අපිට කවදාකවත් සිද්ධි වශයෙන් දැක ගන්න හම්බෙන්නේ අපි එළබෙද විනිශ්චය බොහෝ විට පක්ෂග්‍රාහී. ඒක නිසා අපිට මේ සතිය වඩන චිත්තක්ෂණයක නැත්තම් ක්ෂණ මාත්‍රාව තුල සති මාත්‍රාව තුල ක්ෂණ සම්පත්තිය තුල දවසකට එහෙම නැත්තම් භාවනා පරියන්කයකට එහෙම නැත්තම් සක්මන් අවස්ථාවක එක චිත්තක්ෂණයක් අර වගේ අජෝසනයකින් තොරව අර වගේ අභිදිවේෂයකින් තොරව අර වගේ නැති භාවයකින් තොරව පවත් ගන්න පුළුවන් නම් ඒකේ තියෙන වටිනාකම තමයි මෙන්න මේ චිත්තක්ෂණය හඳුනාගෙන ඒක තියුණු පවුණු කරන මනුෂ්‍යයාට විතරක් මේ ජීවිතේ නිවන් ලබන්න පුළුවන්. ඒ චිත්තක්ෂණය ලැබුණාත් ඒ චිත්තක්ෂණයේ එවැනි නැතියකින් තොර අභිනිවේෂයකින් තොරව අජෝසනයකින් තොර හිතක් බව දන්නේ නැත්නම් අන්ධයා යනකොට පයට මණිකක් හැප්පුණාට අන්ධයා දන්නේ මණිකක් කියලා දන්නේ නැහැ. ඒ නිසා ඒකේ වාචයක් වෙන්නේ. ඒ නිසා භාවනා කරන එක්කනා, සතිය වඩන එක්කනා, සතිපට්ඨානේ දියුණු කරන කෙනා, අප්‍රමාදී කෙනා මොකටද මේ භාවනා කරන්නේ කියලා අහුවොත් කියන්නේ ඇති හැටි දැකීම. ඇත්ත ඇති හැටි දැකීම. ඇත්ත ඇති හැටි දැකීමත් නම් Taman කරා එළඹෙන දේ, මතුවෙන දේ තෝරන්න බේරන්න යන නරකයි. තීරුවොත් බීරුවොත් අනිවාර්යයෙන්ම තමන්ගේ මතිමත අන්තර අනුව, තමන්ගේ රුචි අරුචිකම් අනුව, තමන්ගේ ඇබ්බැහි අනුව තමන් ඒ සිද්ධියට අහු වෙනවා. මේ පැත්ත හොඳයි මේ පැත්ත නරකයි කියන. මේ සිද්ධිය දිහා හොඳට බැලුවොත් මේ සිද්ධියේ කිසිම හොඳ පැත්තක් නරක පැත්තක් නැහැ. ඒක හුදු සිද්ධියක් විතරයි. නමුත් ඒ අපි ඉගෙනගෙන තියෙන ක්‍රමයේ හැටියට එහෙම නොසලකා හැරියොත් අපිට පේන්නේ අපේ මනස තීක්ෂණ නැහැ. මනස හරියට හොඳ විනිශ්චය ගන්න බෑ. ඒක නිසා අපි කොහොම හරි සිද්ධියක් ආවම අපි ඒකේ මේ හරි වැරදි හොඳ නරක සාධාන සාධාන ධාර්මික අධාර්මික පැති තෝරගෙන තේරී මහරහ අපේ මත මතාන්තරයේ සිද්ධියට කවණ ගතියක් තියෙනවා. ඉතින් මේක මට මතක් වෙනවා මම එක දවසක් ඔය ගිහි කාලේ සුපුදරාමයට යන වෙලාවේදී ඉතන ඒ හිටියා අපේ අම්පිටි රාහුල ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේ මම යනකොට සක්මන් කර කර හිටියේ. එහෙනම් කීපතාවක් ඒ සම්බලයි ඉතිසල සමාන පැය මේ භාගය විතර වගේ ධර්ම සාකච්ඡා කරනවා. ඉතින් ඒ ශාංශ මම එනකොටම මාත් එනවා යන් අපි කියලා දැන් තියෙන කොට නැගිලා තිබුණා පරණ තිබුණ එකම ශාලාව තිබුණේ. ඊළ හොඳට පట్టල වෙලා මම ප්‍රශ්නයක් අහනත් මොනවත් කරන්න ඉස්සලා මට තේරෙන්නේ මහත්වෙ මේ මුළු සංසාරෙම බලු බෙට්ටක් වයි කියලා. මුංජ බලන්නකො බලු බෙට්ටේ මුල හොඳයි අග හොඳ නැහැ කියලා දෙන්නේ. පිටපැත්ත හරිනෑ මැදට ගියොත් හොඳ කැලලක් තියෙනවා කියලා තියෙනවා. මේක හතිගොන බලි බෙට්ටක්. ගණ්ඩම දෙයක්. කේ හොතලා ගන්න දෙයක්වත් නැහැ, පලිප්පේ දාලා ගන්න දෙයක්වත් නැහැ. මේකේ මොනවද අහුලන්න තියෙන්නේ? ඉතින් මට හිතෙනවා මේක මේ වගේ වැදගත් හාමුදුරු කෙනෙක් කියනවා කියන එකටත් දැන් ඉතින් මමත් වැදගත් හාමුදුරු කෙනෙක් තමයි මමත් කියනවා. මේක සංසාරේ බලු බෙට්ටේ මේ අපි හිතනවා මුල කෑල්ල හොඳයි, අග කෑල්ල හොඳ නැහැ කියලා. අපි හිතනවා පොත්ත හොඳයි, මැද හැටිය තවුත්තු කියලා. ඒක ගලක් මේ ඉදිරිපත් වෙන ඕනම සංසිද්ධියක්. ඒක ශූන්‍ය වශයෙන් බලන්නේ නැතුව, තුච්ච වශයෙන් බලන්නේ නැතුව රිත්ත වශයෙන් බලන්නේ නැතුව අනාත්ම වශයෙන් බලන්නේ නැතුව පරතෝ වශයෙන් බලන්නේ නැතුව අපේ රුචි අල්ලනවා. ඒක පේන්නේ නම් හරි අහිංසක රසකාමියෙක්ගේ එහෙම නැත්නම් సౌందర్యාත්මකව හෝ බලන අහිංසක වැඩක් කියලා. මොකද එතන යටිපහුව වෙන දේ අන්තිමට මල්පල දරලා එනකොට අර ගත්ත විනිශ්චය ඔප්පු කරන්න දඟලනකොට අන්තිමට දඬු මුගුරු ගන්න කියන දවසේ අනවශ්‍ය රණ්ඩුවක් ඇති කරගන්නවා. ඒ නිල මේ විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ තිබුණා ඒ දිවිලවන ධම්ම ගෲප් කියලා පුංචි කීප දෙනෙක් එකතු වෙලා අපි මේ එකතු වෙන තැනක් ඇත්තටම එකතුනේ බොහොම වැදගත් කට්ටිය. ඉතින් එතනදී ඒ වැදගත් මහත්තුරු දෙන්නේ කම්මපා. එක්කෙනෙක් කිව්වා මේ බුද්ධ학ම හුදු බුද්ධ학ම සඳහා පමණයි. ඒක PhD එකක් ගන්න, එහෙම නැත්නම් ඩිප්ලෝමා එකකට ගන්න මිසක වැඩිය සීරියස් ගන්නවයි. අනික් මහත්තයා කිව්වා නෑ නෑ බුද්ධ학ම ඒකාන්තේ මේ ආත්මේ නිවන් දකින්නයි ඒකේ පැත්තකට දාන මූල ධර්මයක් නෙමෙයි, මේක ප්‍රායෝගික දෙයක් කියලා. ඉතින් බොහොම ලස්සන මාතෘකාවක්. දෙන්න මේ දෙන්නට දෙන්න කතා කළා. පාරට මහත්තය පුටුව ගත්ත ඇදලාගෙන අනික් මහත්තයාගේ ඔළුවට මේ පටන් ගන්නකොට පටන් අරගත්තේ හුදු මතයක්. බුද්ධ학ම කියලා කියන්නේ මූල ධර්මයක්ද ප්‍රායෝගික පැත්තක්ද කියන එක. අන්තිමට කියලා බලනකොට දෙන්නට මතක නැති වුණා Taman ඉන්නේ කොහෙද? කොහෙන්ද පටන් ගත්තේ කියලා. ඔය ඔය තීත්‍ය මේද ගොඩින් මහත්තයා හිටියා. ඉතින් ගොඩින් මහත්තයා මෙයන් බලනවා, මෙයන් බලනවා. හරි හදිනවා, මෙයා දිනනවා. අන්තිමට එක්කෙනෙක් පුටුව ගන්නකොට ගොඩින් මහත්තයා කරලා තියෙන දේක පාරක් නිකන් ඉදරන් ඔක්කොම අකුලගෙන සමාධිගත වෙලා තියෙනවා. අර දෙන්නටම වස ඉල්ලජාවක් ඇවිල්ලා තියෙනවා. දැන් අපි දින ගහගත්තා. දැන් බලන්න කෙනෙක් නැහැ. එක්කනයි හිටියේ ඒ මනුස්සයාත් දැන් නැහැ. පුතු බිම තියලා විශ්ලච්ඡාට පත්ලා ගොඩින් අයියාට ඇවිල්ලා කිව්වලු බලන්න අපිට වෙච්චි දේ. මෙන්න ඉතින්න ගියා අපි භාවනා කරන්න. භාවනා කරන කවසේ හුදු මතයක් ආවා භාව බුද්ධාම කියලා කියන්නේ මූල ධර්මයක්ද සුද්ධ විද්‍යාවක්ද ප්‍රායෝගික විද්‍යාවක්ද කියලා. අන්තිමට කියලා දෙන්න ගහගන්න යනකන් දන්නේ නැහැ. ඉතින් මේක තමයි මම කියන්න හදන්නේ. සතිය කියන එකේදී අපිට පුළුවන් තරම් හඳුල්ලා දෙනවා. මෙන්න මේ වගේ විඥාණය හැම වෙලාවෙම කැමැති දෙක දෙපැත්තට කරලා රණ්ඩු කරනකොට ඒක විඥාණයට ලොකු විනිශ්චකාරකමක් හම්බ වෙනවා. නමුත් අපි යම් වෙලාවක දැක්කොත් මේ දෙකම සමානයි කියලා විඥාණය පුදුම පෙරලි වගේක් කරනවා. එහෙම බලන්න එපා. මේක එහෙම බැලුවොත් හරි කම්මැලි. මේක එහෙම බැලුවොත් එහෙම හරි නීරසයි. මේක එහෙම බැලුවොත් එහෙම හරි ඒකාකාරී. ඔක මුක්කකින් හරි පරිප්පේ දාලා දෙන්න උරුට්ටුවට තියාගන්නයි. මේක නිදර්ශනේ පෙන්වන්න පුළුවන්. සර්වඥාන්සි මේක අපිට පෙන්නන හැටි අපිට පටන් අර ගන්නකොට ආස්වාසයේ මෙහිමයි ප්‍රසවාසයේ මෙහිමයි කියලා ඉතින් කියන්න බලන්න ආශාසිත අපිට නාස්කා වේ සීතල ගතියක් දැනෙනවා ප්‍රසවාසයේ උණුසුම් ගතියක් දැනෙනවා නැත්නම් සීතල නැතුව දැනෙනවා ආශාසයේ මට මෙතන දැනෙනවා ප්‍රසවාසයේ මෙතෙන් දැනෙනකල මේ දෙක වෙන් කරලා මේ දෙකේ තියෙන මේ පච්චත්ත ලක්ෂණ එහෙම නැත්නම් පෞද්ගලික ලක්ෂණ ස්වභාව ලක්ෂණ වෙන් කරලා දකින්නතා ඒ භාවනා යෝගාවචරයට කොළේ අරගෙන දෙකට බෙදලා මේ පැත්තේ වම් අත පැත්තේ ආශාසයේ ලකුණු ලියන්න පුළුවන් දකුණු අත පැත්තේ ප්‍රසවාසයේ ලකුණු ලිව්වොත් දිගලයිස්තුවක් හදතයි මෙහෙම කරගෙන පුත්‍රජාසික කරන දැන් හොඳයි දැන් ඒක වැඩේට අල්ලලා තින්නේ අපි කියන විදිහට ආනපාන මුණට මුණ දාලයි කියන නමුත් මේක දිගේ බලහන ඉන්න මොකද වෙන්නේ මේ පෞද්ගලික ලක්ෂණ හරහා පෞද්ගලික ලක්ෂණ දකිමින්ම ඒක සිවුම් වෙනකොට අනපනේ අතිසූක්ෂම වෙනකොට දෙකටම පොදු ලක්ෂණේ මතුවලා පෞද්ගලික ලක්ෂණ නිකාම හේ බාන්න පටන් ගන්නවා. ඒව විවරණ වෙන්න පටන් ගන්නවා. විරංජනේ වෙන්න පටන් ගන්නවා. විරංජනේ වෙන්න පටන් ගත්තාම හුස්ම ගන්නවා තේරෙනවා. මේක ආස්වාසිත ප්‍රසවාසිත කියලා වෙන් කරගන්න බැරි තැනකට පත් වෙනකොට අපේ විඥානේ පුදුමාකාර අසහනකාර තත්ත්වයකට පත් වෙනවා. ඒක කියන්නේ එක්ක හයියෙන් හුස්ම ගන්න කියන එක. ඒක අපි කරන්නේ ඉක්මනට හුස්ම ගන්න ආයශරයක් ආසත්පසත්ක වෙනසල්ලා දෙනවා. එහෙම නැත්නම් කියනවා ඕ ආනපනෙඹට හරියන්නේ නැහැ. ඕක ආරමුණ වැරදි. ඕ නැගිට ඵලය යන්නේ. ඒසුරු සලෝක සාදාල අපි පරියන්කෙන් නැගිටි. එහෙම නැත්නම් විඥානය කියන ඕක හරි කම්මැලි ඕක බුදියගෙන ඉන්නේ. ඉතින් ඉදට වැඩ. එහෙම නැත්නම් හිතනවා මම මේ ඉදිරියට දයන් දන්නේ පසර දයන් දන්නේ මෙතන තියෙන පොඩි සැකයක්. ඒස හුස්ම ගැනලා පැත්තක තියේදී බොබොටක් කොහොම කමටහන් උද්ද කරගන්න බලපන්. එහෙම නැත්නම් මේ මෙතන හරිද වැරදිද කියලා බලපන් කියලා සැකයක් එනවා. ඉතින් අපි අර ආනාපානයේ මෙච්චර මේ බොහොම ලස්සනට ආස්වාසමීම ප්‍රසවාසමීම කියලා දෙකක් වෙන්නපු එකේ බල බලා දැක දැක අස්පනා පිට ඒකේ තියෙන මේ පෞද්ගලික ලක්ෂණ අයින් කරගෙන වගේ ඒ හරහා ඉස්මතු කරගෙන පොදු ලක්ෂණ එනකොට ඇති වෙන මේ නීරස ගතිය ඇති වෙන මේ කම්මැලි ගතිය ඇති වෙන මේ ඒකාකාරී ගතිය ඇති වෙන මේ අසරණ වෙන වගේ ගතිය පහැදිලිවම පෙන්වන අජෝසනයක් නැතුව විඥාණයට පවතින්න බෑ. අජෝසන කියන්නේ දෙක දෙපැත්තට වෙන් කරලා කළු සුදු ભેදේ තියෙනකන් විඥාණය ඒකේ අතිරේක වාසිය ලබනවා. දෙක සමවෙච්ච ගමන් දැන් අපි අනිත් ඔක්කොම සංඥා තහරලා නැති නානපන විතරයි තියෙන්නේ. මේ දෙක සමවෙච්ච ගමන් විඥාණයට ප්‍රතිෂ්ඨාව නැති වෙනවා. ප්‍රතිෂ්ඨාව නැති වෙච්චාම ඇඟට හීන දාඩිලා නැලවෙන්න පටන් ගන්නවා. රූප පේන්න පටන් ගන්නවා. ශබ්ද ඇහෙන්න පටන් ගන්නවා. නානා ප්‍රදේවල් වෙන්න පටන් ගන්නවා යෝගාවචරයට හිතෙන්නේ එතකොට මේ නැති විද්‍යාවක් තමයි අවිල කතා කරන්නේ ඉතින් හිතනවා භාවනායි දැහැින තැනකට ගිහිල්ලා ඇති මට දැන් අභිඥා පහළ වෙන්නේ නැති දැන් මරිච්ච අවිල කතා කරනවා එහෙම නැත්නම් ඕන ජේතවනාරාමේ පේනවා සුවන්ැලිසෑය පේනවා බුදුහාමුදුරු පේනවා අම්මෝ පොඩ්ඩක් නැතරලා බුදුහාමුදුරගේ කමඨාණක් ගත්තොත් හොඳයි කියලා හිතෙනවා නමුත් අර විඥාණය කරන මේ ඒ අජෝසනයක් කරගන්න බැරි වෙලාවදී අරකට මේකද කියලා දෙක තෝරගන්න බැරි මට්ටමකට බුදුජානනාංශිකේ ක්‍රමයේ නිසා ගානකට එනකොට මේ විඥානේ අපහසුරපත් වෙන හැටි යෝගාචරය දන්නේ නැත්තම් කමඨාන සුද්ධ වෙලා නැත්තම් යෝගාචරය කාන්ත මාර්ගපාක්ෂික වෙයි. ඒ කාන්ත කෙලෙසයකට බර වෙලා භාවනා නැගිටලා යනවා. එතන නින්දට වැටෙනවා. එහෙම නැත්තම් සැකකොදු. එහෙම නැත්තම් නීරසයි කියන. ඉතින් මෙතනදී බුදුජානනාංශි මේ පෙන්වන විදිහට දෙපැත්තකට කැඩිලා දෙපැත්තෙන් එක පැත්තක් අල්ලා ගන්නවා කියන මේ අභිනිවේෂණය මේ අජෝසනය මේ නතිය යෝගාවචරයේ අන්තිමට සූක්ෂම මට්ටමින් පරිග්ගහයකට ගිහිල්ලා පරිග්ගහයෙන් මසුරුකමකට ගිහිල්ලා මසුරුකමෙන් ආරස්තාවට ගිහිල්ලා අර කලකෝලහල කරන වගේ සමාජ විඥානගත තත්ත්වේ නැත්නම් තමන්ගේ సంతానගත තත්ත්වේදී හරි පෙරලීකටපත් වෙනවා. ඒ නිසා යෝගාවචරය හොඳට මේක දැනගෙන මේ ආනාපානෙදී කිය හොඳට යනකොට මුලදී ආනාපානයට ගිය බව දැනගන්න ආශ්වාස ප්‍රශ්වාසයේ වෙනස්කම් සංසන්දනාත්මක වෙනස්කම් හොඳ මග සලකුණු වෙනවා ඇතම්ම කණු වෙනවා නමුත් කරගෙන කරගෙන යනකොට මේක විපරිණාමයටපත් වෙනකොට වෙන්නේ මොකද්ද අර කෙතින විචිත්‍රතාව නැති වෙලා රංජනීය කරන්න පුළුවන් ගතිය විනෝඩ විරංජනීය වෙන්න පටන් ගන්නවා ඒක නිකන් හේ බාන්න පටන් ගන්නවා. එතකොට විඥාණයට ප්‍රතිෂ්ඨාවක් නැති වෙනවා. ඒ ප්‍රතිෂ්ඨාවක් නැති වුණාට පස්සේ විඥාණය කරන කෝලණ ටික අර කොට දාපු මාළුවෙක් දඟලනවා වගේ දිහා බලනකොට භාවනා කරලා මේ ලැබුණේ දියුණුවක්ද නැත්නම් තිබුණටත් වැඩිය අසරණ අමාරුවට වැටිච්ච දාඩිය දාන එපා කරන තත්ත්වයක්ද කියලා කමටහන සුද්ධ වුණේ නැත්නම් අනිවාර්යයෙන්ම යෝගාවචරය වැරදි නිගමනයකට එනවා. ඉන්සයි වෙලාවට යනකම් බුදුම ස්වාමීන් වහන්සේලා කියන්නේ මේ යෝගාවචරය එතෙන් එනකම් ගිනියලා හරි පැත්තට දානකම්ම සිද්ධියේ වගකීමෙන් 50% ගුරුවරයා ගන්න වෙනවා. මොකද යෝගාවචරය ආශ්‍රණ යෝගාවචර මොනක්වත් දන්නේ නැහැ. එයා දන්නේ අජෝසනේ කියන එක විතරයි. පැත්තක් ගන්න එක විතරයි. පැත්තකට බහ ගන්න එක විතරයි. නතිය විතරයි දන්නේ. නමුත් භාවනාවේදී නතිය හරහා අජෝසනේ හරහා අජෝසනේ නැති තැනට ගියේ. ගියනකොට මේ විඥානය ඇති වෙන පෙරලි. ඉතින් මේකට නිදර්ශනයක් වශයෙන් නිදර්ශන හරහා තමයි අපිට මේක අල්ලන්න වෙන්නේ. මොකද අපේ හිත ස්වභාවයෙන් මෙතෙන් යන්න කැමති නැහැ. ඔය සක්කපඤ්ඤා සූත්‍රයේදී සර්වචන් වහන්සේ ඒ සක්‍රදේවේන්ද්‍රයාට කතා කරලා කියනවා නාලං නායං ධම්මෝ සබ්බං අබිනිවේසාය කියලා. සක්‍රදේවේන්ද්‍ර මතක් කරනවා සක්‍රය මේ ලෝකේ මොනම බැස ගන්න තරම් වටින මොනම ධර්මයක්වත් නැහැ කියලා. අපි මේක දෙකට බෙදලා අර කොහොඳයි මේක හොඳයි කියන එක අර අත්තට වඤ්ඤා තමයි. තමන්ගේ වාචිර තමයි කරන්නේ. මේකේ එහෙම බැස ගන්න දෙයක් නායන් නාලන්දම්ම සබ්බං අබිනිවේෂය. අබිනිවේෂයෙන්ට මොනම ධර්මයක්වත් නැහැ මේකේ. අපි අර දෙක වෙන් කරුවට පස්සේ උරුට්ටුවට තිබ්බට පස්සේ නම් මගේ පැත්ත අනුගේ පැත්ත කියලා ගත්තට ඒකෙම දෙයක් නැහැ. ඒක සක්‍රිය බොහෝම ගෞරවයෙන් බුදුහාමුදුරන්ට ස්තුති කරලා අනේ එහෙම දෙයක් ඇහෙන ඉතින් තථාගතයන් වහන්සේනෝගේ විතරයි. පක්ෂග්‍රාහීත්වයක් නැහැ. අෂ්ටෝක ධර්ම කම්පාවක් නැහැ කියලා වැඳලා යනවා. ගියාට පස්සේ සක්‍රදේවේන්ද්‍රයාට සක්‍රදේවේන්ද්‍රයා මේ නිර්මාණය කරන වයිජන්ති ප්‍රාසාද. වයිජන්ති ප්‍රාසාද කියලා කියන්නේ ආටව විශේෂිත වූ පුදුමාකාර ලස්සන තැන. ඉතින් වයිජන්ති ප්‍රාසාදයට ගෙවදින දවසේ මුළු සක්‍ර භවනම සරසනවා. ඒ සුවිශේෂී ගෙටක වැදීමේ උත්සවයට. ඉතින් එදා උත්සවසිය තියෙන වෙලාවේදී මුකල්ලාන ස්වාමීන් වහන්සේ ඒ වගේ සූත්‍ර පිටකේ තියෙන ගොඩක් වෙලාවට ඒ දිව්‍ය ලෝක වලට වරින් වර යනවා උන්වහන්සේට ඒ විඥා ශක්තිය තිබිච්ච නිසා. එතකොට අර උත්සවසියක් තියෙද්දී තවතින්සේ මුකලන් සාචි වඩන. එතකොටම ශක්ති වෙන්ද ඉස්සරහට ගිහලා නිදුකානන් වහන්ස වැඩපෙක බොහෝ වටිනවා. වඩින්නේ කියලා ඇවිල්ලා ආසන පනවලා මේ ස්වාගතම්. පැමිණීම බොහොම හොඳයි. බොහොම පිනක් කියලා කතා කරා. ඉතල ටික වෙලාවක් කතා කරලා කියනවා අපි මේ විසයට උත්සවයක් සඳහන් කරපු දවසක් අද අපි වයිජන්ති ප්‍රසාදයට අද ඇතුළෙන් හදන්නේ පොඩ්ඩක් වඩින්න පුළුවන් ද අලුත හදපු ගේ බලන්න. ඒ කියන්නේ මේ වයිජන්ති ප්‍රසාදයට බලන්න. ඉතින් මොකලන් සංසි විරුද්ධත්ව ප්‍රකාශයෙන්දී ශක්තිද බොහෝම ආඩම්බරෙන් ඒ වයිජන්ති වාසාදේ වට යනකොට දිව්‍යාංගනාවේ ඒක ඇතුළෙන් විහිල්ලා පුළුව එළියට දාලා ඉතින් නටනවයි අර নানা ප්‍රකාර අර වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකට බෝම්බ ගාවිලා ආව මිනිස් දෙඟලුව ඇතුළේ ඒ වගේ ඇතුළේ වැඩ. ඉතින් ශක්‍රදේවේන්ද්‍රත් බොහෝම මත් වෙලා මේ වයිජන්ති ප්‍රසාදේ විස්තර පෙන්නකොට මුකලන ස්වාමීන් වහන්සේ කරන්නේ මුළු වයිජාන්ති ප්‍රසාදයේම විශාල වැවක් මවලා වැලම වැව මැද තියෙන පොරොප්ප කැලක් වගේ වෙන්න සකස් කරනවා. ආ වෙන්න සකස් කරන ඉසුලි බලයකින්. ඒකල වම් කකුලේ මාපට ඇඟිල්ලෙන් අනිනු අර පොරොප්ප කැලට. ඇන්නර වශයෙන් මේක හෙල්ලුම් කන්න පටන් ගත්තට පස්සේ අර දිව්‍යාංග නාවේ දීව පුත්‍රයේ කෑමර දෙට වටන් ගන්නවා සක්ත දේවීන්දරත් එයින් දඩිදා. ඒකලාන උඹට බුදුහාමුදුරුවෝ කිව්වා නේද මේ ලෝකේ කිසිම දෙයකට ගෙවදින තරම් වට දෙයක් නැහැ කියන එක. දැන් මේ මොකද වෙලා තියෙන්නේ? ඔබ හදාගත්ත වයිජන්ති ප්‍රාතිහාර්යයට ගෙවැදීම උඹට මහා ලොකු දෙයක් පත් වෙලා තියෙනයි කියලා අර බුද්ධ වචනේ ආපහු මතක් කරලා දෙනවා. උඹට බුදුහාමුදුරුවෝ කිව්වේ මේ ලෝකේ එහෙම ගෙවදින්න තරම් මම කියා ගන්න තරම් බල්ල බදා ගන්න තරම් දෙයක් නැහැ කියලා උඹ වැඳ වැඳ අප මිනිහට දැන් මොකද වෙලා තියෙන්නේ? හිතානේ දවෙනකොට ඕගොල්ලන් මොකද වෙන්නේ? දැන් මේ භාවනා කරගෙන ඉඳලා ගෙදර ගියාට පස්සේ වයිජයන්තියම හම්බ වෙන්නේ නැති වෙයි. තව කොයි ජයන්ති හරි හම්බ වෙච්ච එක අල්ල බදා ගන්න හැටි බලපුවාම වයින් නෙමෙයි දමලා නින්ද වෙන්නේ. මොකද අපි ජීවන රටාව එකයි. අපිට පුරුදු වෙලා තියෙන ඉතින් මෙව අපි බලා කියාගත්ත නැත්නම් කවුද බලා කරන්නේ? ඒ නිසා අපි මේකට බැඳගත්තට පස්සේ ඒකෙදී මේ මගේ කොටා වෙන් කරගන්න ගියාට පස්සේ ඒ මිනිස්සයා ඒ කරගන්න වැඩේ අසාධාරණයි වැඩේ නෙමෙයි ඇත්තටම කරණ තියෙන්නේ මේව අතාරින්න වෙන දේවල් ඒ නිසා ප්‍රයෝජනෙ සලකලා පාවිච්චි කරලා ඒක ප්‍රශ්නයක් නෑ ඒකට අර බටහිර එක්කෙනෙක් විචාර කරනකොට කියන්නේ දුප්පත් මිනිහෙක් වැරද්දක් කරලා හිරයක් හිරේ ගියාට පස්සේ ඒ මිනිහයාක් හිතනවලු යකෝ අපි අම්මලා දාසලා ගහලවත් මෙච්චර ලොකු ගේක ඉඳලා නෑ මේක උළු ගියත් අට්ටු ගයක් නේ කියලා මිනිහ බොහොම සන්තෝෂෙන් අර පිත්තල මදිනවලු පොලෝ පොලිෂ් කරනවලු හරිද වටින තැනකට ගියේ කියලා ඒ තක తీරුව දන්නේ මේක දඬුවමක් කියලා දඬුවම කියලා දන්නවනම් ඌ බින්ගිය කරාන මේක යන්නනේ තියෙන්නේ අපිට මොකද වෙලා තියෙන්නේ අපිත් මේ පොලිෂ් කර කර පිත්තල මැද මැද මේ තියාණේ ඉන්නේ මේක මේ අපිට හම්බෙච්ච ලොකු වාසනාවක් කියලානේ මේ සංසාර කරපු තකතිරුකම් වලට හම්බෙච්ච දඬුවමක් නේ මේකෙන් ගැලවෙන්න හදන මිසක මේක අල්ලගන්න ගියොත් මේක අජෝසනය කරන්න ගියොත් ඒක හැබැයි ලෝකයාගෙන් අපිට උසුළු උසුළු ඉන්න ලෝකයා හිතන්නේ කොහොමද දෙයක් කියලා අපිට ඉන්නේ එහෙම යාළුවෝ තමයි එමු සර්වඥාන්සේ ප්‍රධාන කල්යනා මිත්‍රෙක් වශයෙන් කියන ඕක වැඩේ නම් ඇති වැරද්දක් ඇත්තේ නැහැ නමුත් ඔයින් පස්සේ උඹ පක්ෂයක් කරන මේ තමන් කරන දේ සාධාරණීකරණය කරන්න ගියාට පස්සේ ඔබ ඇතින් නොකිය වෙන සම්පප්පලාවක් නැහැ. නොකිය වෙන බොරුවක් නැහැ. නොකරන පවක් නැහැ. ඒක නිසා මේ බෙදෙන බෙදිල්ල අවබෝධ කරගන්න උත්සාහ කරපන් කියලා. ඒකල සර්වඥන්සේ සඳහන් කරනවා මේ මිනිස්සුෝ නැත්තම් මේ ධර්මයක් පැත්තින් ආගමක් ගැන කතා කරනවා නම් මිනිස්සුෝ එහෙම නැත්තම් අපි කියන මේ පු탁ජනයා මේ රූප වේදනා සංඥා සංඛාර කේ විඥාන කියන මේ පංච උපාදාන ස්කන්ධේ රූපය අල්ලගන්න තමන්ගේ රූපය අල්ලගෙන ඒ රූපය රූපං අත්තනෝ සමනුපස්සති මේ රූපය ආත්මයයි කියලා හිතාගෙන ඒ රූපය අභිරමණය කරනවා එහෙම නැත්නම් රූපවන්තං වාත්තාන මේ ආත්මය රූපවන්තයි ආත්මයක් කියන එක තමයි තියෙන්නේ මේ ආත්මේ තියෙන බාර තියෙන රූපාකාරය තමයි මේ කය කියලා හිතාගෙන ඒක මම කියාගන්න මගේ කියාගන්න මගේ ආත්මය කරගන්න එහෙම නැත්නම් අත්තිමා රූපං. එහෙම නැත්නම් කියනවා ආත්මේ රූපයක් තියෙනවායි කියලා. එහෙම නැත්නම් කියනවා රූපස්මින් වාත්තාන. මේ රූපේ ඇතුලේ ආත්මේ තියෙනවායි කියලා හරි මේ මොනම දෙයක් හරි කරලා මේ ශරීරය කියන එක පිළිබඳව මේක මම කියා ගන්න ගැතිය, මගේ කියා ගන්න ගැතිය, මගේ ආත්මේ කියා ගන්න ගැතිය කොච්චරද කියනවනම්. සර්වඥාචර්ය සඳහන් කරනවා මේකේ පුංචි හැම රැල්ලක් වටනකොට. එක කිස් ගහක් ඉදෙනකොට දතක් හැලෙනකොට ඒ මනුස්සයාට එන කම්පන චංචලය කොච්චරද කියලා කියනවනම් සදාකාලික රෝගියෙක් කරනවා. මනසින් සහ කයෙන් සදාකාලික රෝගියෙක් වෙනවා. ඒ මොකද මේ කය ඒ තරම්ම මම කියාගත්ත නිසා ඒකට අනික ඕන කෙනෙකුට මොන වුණත් මගේ කයට නම් මැත්ස් එක්කත් වහන්න දෙන්න බෑ. හැමරැලි වැටෙන්න දෙන්නත් බෑ. කෙස්සුතු වෙන්න දෙන්නත් බෑ. ඒක තියෙන්න ඕනේ හැමදාම මේ තාරුණ්‍ය මේ තරුණ කම තරුණ සම අම්මා වගේමයි දුව ලක්ස් ඒකල යටින් දාලා තිනවා අම්මයි දුවයි එක වගේ ඉන්න කට්ටිය ඉන්නවා අපේ ඇඩ්වර්ටයිස්මන්ට් එකට එන්න සල්ලි දෙන්න ඔන්න පෙන්වන දෙල්ල ඉතින් ශාමේ රූපය මම කියා ගන්න කෙනෙක් කියා බලනකොට හොලිවුඩ් ගියත් එහෙම නැත්නම් ඔය ඇමරිකාව වගේ දියුණු රටකට ගිහිල්ලා බලුවට පස්සේ පේනවා ඒ මිනිස්සුયો මේක දිගට පවත්වාගෙන යෑම සඳහා කරන ව්‍යාපාර ඒ සඳහා වෛද්‍ය සාහසෘ කොච්චර උඩගෙඩි දෙනවද කියන එක ඉන්ෂුරන්ස් කෝපරේෂන් උණු ඉච්චර ගෙවනවද කියන එක රැකියාව කරනකොට මේ මිනිස්සුන්ගේ පෙනුම පවත්වාගෙන යන්න ඒ ජග් ගන්න ඇති බලනකොට අර නාකි ගෑනු අර පාට ගාගෙන ඉන්නකොට පුදුම කැතයි අපා හරි ජරයි අර මිනිස්සෙක් කියනවා ගියාලු මේ ඇඳුම් මෝස්තර ඇඳුම් ගන්න කඩේකට ගියාට පස්සේ හොඳට ඕ වයස අවුරුදු 80 විතර වයසින් ජෝඩුවා ඒ ආත්‍යම්මා සුද්ධි ඇඳුමක් ඇඳ ගන්නවලු වර පෙන්න කාමරය ඇතුළ ගිහිල්ලා අර නාගයා ඉතරෙන් අහනවලු මල් ලස්සනද කියලා. ඉතලා නාගයා කියනවා හොඳයි කියලා. එයා ඒක ගලවලා ඇතුළ තව එකක් ඇඳගෙන ආවට දෙනවා මොකද අර නාගයා ආයෙ කියනවා හොඳයි කියලා. දැන් ඔය අරකටත් හොඳයි කියලා දැන් මේකටත් හොඳයි කියලා ඔයා බලලා නෙවෙයිනේ කියන්නේ මොකක් හරි හොඳ එකක් කියන්න ඕනේ. ඉතින් ආ නාගයා ඕල් මංගනවා දැන් කොයිකටත් කැතයි කියන්න තියෙන්නේ කියන්නේ ඉතින් හොඳයි කියලා ගෑණී ඊළඟට අරහමණ්ඩි ආයෙත් කාමරයට ගිහලා ආයෙ එකක් ඇඳගෙන ඉන්නවා. ඉතින් කියනවා අපි ගිහිල්ලා අපිට ඇඳුම් හතක් අටක් තෝරාගෙන ඉන්න වෙලාව තියෙනවා අර නාකි අම්මණ්ඩිගේ තියෙන ඒ මිනිස්සුගේ මානසිකත්වය. අපි hina වුණාට මේ මිනිසුන්ට තියෙන්නේ ඒක තමයි මානසිකත්වය. මේ රූපේ තමයි ඔක්කොම දෙල්ලන්නේ. ඉතින් ඒකට තමයි සම්පූර්ණ ආර්ථිකය සකස් වෙලා තියෙන්නේ. ඒක නිසා අපි රූපය සුන්දර වයසේ බුද්ධ ඥානසේ කියන විදිහට වර්ණ දශකයේ කියලා කපුත්‍රයන්සේ සඳහන් කරනවා. මන්ද දශකයේ ක්‍රීඩා දශකයේ පළවෙනි 10 මන්ද දශකයේ දෙවෙනි 10 ක්‍රීඩා දශකයේ තුන්වෙනි දශකයේ වර්ණ දශකයේ. වර්ණ දශකයේ කියලා කියන්නේ Taman ඒ පෙනුමට කැමැති වයසේ. ඉතින් අද ඇමරිකාව මෙහෙවන්නේ වර්ණ දශකයේ ඉන්නේ ඉලන්දාරින්ගේ අමිෂ්‍යන්ගේ රුචි මන අපිට. වයසක මිනිසු කම ඒවා පෙන්සන් ගිලෙව්වා අවලංගු කාසි. වයසක මිනිසුන්ට කිසිම විනිශ්චයක් කරන්න දෙන්න බෑ නෑ. ඔක්කොම විනිශ්චය කරන රාජ්‍ය හෝ ව්‍යවස්ථා හෝ විලඳපල හෝ ඔක්කොම තීන්දුව කරන්නේ වර්ණ දශකයේ ඉන්න කට්ටියට. ආසියාකරයේ ඊනෙකට පැච්ච මිනිස්සයා තමයි නායකත්වය ගන්න. අරමගේ නෑ. අරවගේ ඒව ගැනීම සම්පූර්ණ පැත්තකට දාලා ඉතින් මේ මිනිස්සු අරගෙන යන්නේ කොහටද කියලා බැලුවොත් මේ රූපේ මම කියා ගැනීම නිසා පුදුමාකාර ඒ කියන්නේ මේ නොමැරෙන જાතියක් වශයෙන්. එහෙම නැත්නම් වේදනාවමයි කියලා ගන්න. වේදනාවම කියලා කියන්නේ මගේ මුළු මේ ප්‍රයත්නයම වේදන සැප වේදනාව සඳහා. වේදනාවක් කියන එකේ තුනක් තියෙන බව දන්නෙත් නෑ. සැප දුක දුක්ඛම සුඛ දන්නෙත් නෑ. දන්නේ සැප දුක විතරයි. උදේ ඉඳලා හැන්ද වෙනකන් කල්පනා කරනවා මට සහ මගේ අයට දුකක් නොවෙන්න සැපක් ලබන්න කුමක්ද කරන්න ඕනේ. ඒකල දුක එනකොට පපුවේ අද්දෙක් ගහගෙන විලාප දෙදි අඬන. සැප එනකොට ඔයගොල්ලන්ට නෑනේ කියලා උලිලි බානවා අල්ලපු දෙයක්. ඉතින් මේ සෙල්ලම දිගටම ගෙනියනකොට මේ මනසේ ඇතිවෙන මේ විකෘතිය මේ මනසේ ඇතිවෙන මේ විසම්බර භාවය නිසා සර්වචනසේ සඳහන් කරනවා මේ මිනිස්සයෝ පුතුමාකාර ලෙඩ වෙනවා මනසින් සහකයි. ඒ නිසා සඳහන් කළ තැන අපිට කය ලෙඩ වුණත් මනසින් ලෙඩ නොවී ඉඳනම් මේ රූපය මම කියාගන්න මගේ කියාගන්න මගේ ආත්මය කියාගන්න මේ වේදනාව මම කියාගන්න මගේ ආත්මය කියාගන්න ඒ වගේම සංඥාව සංස්කාර විඥාන වශයෙන් එහෙම කියන්න පුරුදු වෙච්ච මනුස්සයාට මේ ජීවිතේ එකම චිත්තක්ෂණයක්වත් ජීවත් වෙන්න හම්බ වෙන්නේ මනසයි හීනක ජීවත් වෙන්නේ. මේ රූප මම කියාගන්න වේදනා මම කියාගන්න සංඥා සංස්කාර විඥාන මම කියන දෙමව්පියෝ දෙන්නෙකුට ජාතක වෙච්චි මේ දරුවට පුළුවන් වෙයිද කවදා හෝ ඒ වගේ දෙයකට බැස ගන්න නැතුව ඒ රිංග ගන්න නැතුව මම කියා ගන්න නැතුව ඉන්න ඒක ඉතින් බෑ කියන එක තමයි ਸਰවචනන්සේ 15 වෙනි ඉස්ලාම් මුළු මානවයම කියන්නේ. මොහු ਸਰවචනන්සේ ඒ තිබෙන සුවිශේෂී මහා ප්‍රඥාව නිසා මහා කරුණාව නිසා උන්වහන්සේ අපි මේ වැඩමුළුවට ගත්ත මූල කර්මස්ථානයේ වශයෙන් ආනාපානෙ ගත්තොත් ඒ ආනාපානෙ හොඳට දෙකේ වෙනස ඉඳ ගන්න වතාවේ අල්ලාගෙන වශයෙන් ඊට පස්සේ ඒක සම්පූර්ණයෙන් ගෙවන් වෙන තැනට ගෙනියලා එතනදී ඒ ඇති වෙන මානසික தත්ත්වය එහෙම නැත්නම් අපි කියමු එකට ඒ ඇති වෙන විඥානය කියලා අන්නේ විඥානයේදී පක්ෂයක් නොගෙන විනිශ්චයක් නොකර ප්‍රාර්ථනාවක් ඇති නොකර අදිෂ්ඨානයක් ඇති නොකර ඒ ඇතිවිච්ච විවේකය නැතියක් නැති බව අජෝසනයක් නැති බව අභිනිවේෂයක් නැති බව අභිනිවේෂ කරන්න දෙයක් නැහැ මොකද ආත්මසේ එකම දෙතියි ආන් එතන ඉඳ ගන්න උත්සාහය ඕනම යෝගාවචරයට තීරුම් ගන්න පුළුවන් ඒ චිත්තක්ෂණේ වැඩි වෙලා ඉඳ ඒක තුල කෙලස් කරන ගතියක් මඤ්ඤණා කරන ගතියක් තණ්හාමාන දිටි වඩන ගතියක් එහෙම නැත්නම් මේ ඇතුළ මේ පිට කියලා වෙන් කරන්න පුළුවන් ගතියක් එහෙම නැත්නම් මේ බලන සංසිද්ධි මේ මුල මේ අද මේ මැද මේ අග කියලා කපන්න කොටන්න බැරි ගතියක් තේරෙනකොට මේ අජෝසනයේ අභිනිවේෂණයේ නැතියේ තියෙන ආදීනව දන්න කෙනෙකුට නම් තේනවා මෙන්න මේක තමයි නිවන් පාර කියලා. මේක තමයි මධ්‍යම ප්‍රතිපදාව කියලා. මේක තමයි ආර්ය අෂ්ටාංග අෂ්ටෝක ධර්මයේ කම්පා නොවෙන එක. මට මේ ඇති කරගත්ත බැස ගන්න නැතුව මේක දිහා බලාගෙන පුළුවන් ගතිය දිගට බෝ කරන්න. කියන අභාවිත කරන්න බෞලීකත කරන්න ඒ විඥානේ පුරුදු කරනවා හිතුවක්කාරකම් වශයෙන් මේ ඉන්ද්‍රිය ප්‍රතිපදව මෙහෙට විඥානේ කිසිම ඇහැට කනට නාසයට දිවට කයට කිසිම සම්බන්ධයක් නැති රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මුකුත් නැතුව හොඳ පිරිච්ච හොඳ සම්පatti කර හොඳ සන්තුට්ටි කර අනිරාමිෂ සුඛය මොනම දෙයකටවත් බහින් නැතුව ඉන්න වෙලාවේ හම්බ වෙනවා කියලා මේක හරි අමාරුයි තර්කයෙන් නම් ඔප්පුවා අපි දවස පුරාම ඉන්නේ කො ඇහ රූපේ දකින්නකට නතු වෙලා. දැන් කනක් සද්දයක් අහනකට නතු වෙලා. ගඳක් රසක් පහසකට නතු වෙලා. ආනපනේ ගෙවුනට පස්සේ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඇහේ රූප පේන අත්දැකීමයි මේ ආශ්‍රපසාසේ ගෙවුනට පස්සේ අම්මෙන විවේකේ මුන්නතරන් දුරස්තකමක් තියෙනවා. මේක ඇහෙන් පේනක් දැකීම ඇහෙන් මේ දැකලා ගන්න අද්දැකීමක් නෙවෙයි ඒකදී. ඒක කණෙන් අහලා ගන්න අද්දැකීමකුත් නෙවෙයි. නාසයෙන් ගන්ධ සුවඳෙන් ලබන අද්දැකීමකුත් නෙවෙයි. දිවට දැනෙන රසයෙන් ලැබෙන අද්දැකීමකුත් නෙවෙයි. කයට ලැබෙන පහසකුත් නෙවෙයි. මේ ඔක්කොගෙම නාස්තිකත්වයේ නැතිකම තියෙන. නැති වුණාට මොකද පුදුම පිළිසිකතියක් තියෙන්නේ. අන්න එතනදී ඒ යෝගාවචරය අලුතෙන් ඒ රූප සත්‍ය ගන්ධ රස හොයන්නේ නැතුව ඒ වෙලාවේ මනසෙන් හදලා දෙන යම් යම් මානසික රූප සත්‍ය ගන්ධ රස වලට එල්ලෙන්නේ නැතුව අර මැද ඉන්න පුළුවන් නම් ඒ බද්ධ නැති විඥානයේ කප්පතිත්‍ිත විඥානයක ගත කරන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට විශ්වාසයක් ඇති වෙනවා. ඒ ඉඳුරන් නරක නැහැ. නමුත් ඉඳුරන් කවදාකවත් මධ්‍යම ප්‍රතිපදාගෙන දෙන්න දන්නේ. ඉඳුරන් නරක නැහැ. ඉඳුරන් කවදාකවත් නිවනට යොමු කරන ගතියක් දන්නේ නැහැ. ඉඳුරන් දන්නේ තමන්ගේ කොටා කඩා ගන්න මොන ක්‍රමයෙන් හරි කවන්නේ සබ්බ හෝ වේවා සබ්බ හෝ වේවා රූප වෙන්නලා හැපිනවඬ නිත මොන විදියෙන් හරි කමන්නේ සද්දහල කන පිනවඬ නාසය පිනවඬ දිව පිනවඬ රස පිනවඬ ඒගොල්ල වෙන වෙනම හටක් කරා අපි කරන් උදේ ඉඳලා හැන්දා වෙනකන් මේ විදිහට සන්තෝෂ කරන්න බැරි මේ ඉදරන් පස් දෙනා පිනවඬ කඹරන බැලකම් කර දාසකම් කර නමුත් ඒ ඉදරන් රූප සත්‍ය කාන්ත රස හරහා විඨින රසයට වැඩිය දස දහස් ගුණයක රසයක් අර විවේකයෙන් හට ගන්නා වූ ප්‍රීති සුඛේ තියෙනවා. අර දිට දම සුඛේ තියෙනවා. නමුත් මේ සටන මිනිස්යන්ගේ 99.9999%ක්ම මේ සුඛේ වැඩි කරන්න හදනේ, පොහසත්කම් වැඩි කරන්න හදනේ, පණිතකම් වැඩි කරන්න හදනේ, ලොක්ක වෙන්න හදනේ අර ඉන්ද්‍රිය ප්‍රතිපද රූප සද්ද ගන්ධ රස තියෙන ලෝකේ. මේ ධ්‍යාන සුඛයකින් ලැබෙන එතන ආනපාන සංසිද්ධියෙන් ඇතිවෙන සුඛය කිසිම සටනකින් තොරව ගන්න එක. ඒ නිසා ඒක ලබන කෙනාට තේරෙනවා ඒක නිතරම ජයක්. ඒ වගේම තේරෙනවා මේ ආස්වාද ප්‍රසවාසයේ සංසිඳවලා ඒ ඇතිවෙන ඒ විවේක తত্ত্বය එහෙම නැත්නම් ඒ ලැබෙන හිස් අවස්ථාව එහෙම නැත්නම් අපිට කියනවා නම් කිසිම ඝර්ෂණයක් නැතුව හොඳට පාවෙන්න වගේ තියෙන අවස්ථාව ඇත්තටම භවනා කරලා ලබන එකක් නෙවෙයි. ඕක අපි පුංචි කාලේ අපි ළඟ තිබිච්ච දේ. භවනාවෙන් කරන්නේ ඒක වහයලා තියෙන අර පිට කට්ටේ. පිට කෙලෙස් ටට්ටු පොඩ්ඩක් කපලා උඹට හැම වෙලාවෙම උරුම විවේකයක් කියන එකක් උඹට තියෙනවා. අන්නේ විවේකයේ සිත සනසන සුළුයි, ගත සනසන සුළුයි, පරිසරයේ කෙලෙසන සුළු ගතියක් නැහැ. අන්නේකට යන්න නම් මේ රූප සද්ද ගන්ධ රස හරහලවන සැපයේ තියෙන නතු භාවය නාති භාවය එක අල්ල බදා ගන්න ගතිය తත්‍ර తත්‍රා විනන්දනී කියලා ඒ අහුවෙන අහුවෙන කල්ලන ගතිය මේ තෘෂ්ණාවෙන් කරන වැඩේ එක්කෝ අහලා තියෙනවා. එහෙම නැත්නම් ඒකෙන් කවදාකවත් ඉවරයක් කරන්න බෑ. ඉදයි රෝග උඩකට වතුර පුරවන්න වගේ මේ කරන වැඩේ පිළිබඳව චින්තාමය ඥාන පහළලා තියෙනවා. අන්නේම පහළ වෙච්ච කෙනෙකුට විතරයි භාවනාවකදී අර වගේ නැතියකට නැති හේතු වෙන්න යමක් නැති අස්සද්ධිය කියන එක අත්දකින්න පුළුවන් වෙන්නේ එහෙම නැත්නම් ඉහාට හම්බෙලා තියෙන අභිනතං චිත්තං අභිනතිය මේ අභිනතිය නෙවෙයි වචන කර පාවිච්චි කරන්නේ අභිරතිය උතුමාකාර විවේකයක් සහිත තැන. නමුත් භාවනා කරන විශාල පිරිසක් මම මේ පුත්‍රිකත් යකිමත් යන්නේ මෙතෙන්ද යනවා. මොකද කිසි කෙනෙක් ඒක අඳුනගන්නෙත් නෑ, ඒක අගය කරන්නෙත් නෑ, ඒක කක්ක කරගන්න. ඒක අවුල් කරගන්න හදනවා මොනවා හරි ආලවට්ටම් දාලා. මොනවා හරි වැඩි කරගන්න හදනවා ඒකෙදි. ඒක නිසා කවදා හරි යෝගාවචරය මේ අජ්ජෝසනේ කියන වචනේ. එහෙම නැත්නම් ආභිනිවේෂණේ කියන වචනේ, නතිය කියන වචනේ තියෙන පක්ෂග්‍රාහීත්වය. ඒක තියෙන අසාධාරණකම දැනගෙන අන්නර ගත්ත අරමුණ ගෙවන් කිරීමට පස්සේ අරමුණක් නැචිතන තියෙන එක දන්නවනම් තීරුම් ගනි මේක හොඳම පෙරමග ලකුණක් තමයි මේ ජීවිතයේම අපිට මධ්‍යම ප්‍රතිපදාවට පිවිසෙන්න පුළුවන්. එහෙම නැත්නම් නිවන් දකින්න ඉඩ තියෙනවා කියන මේ අජෝසන ගතිය ඒක ජන විඥානේ. එහෙම නැත්නම් සමාජගත විවේ ගත්තොත් ඒකට බුද්ධජාන වාචේ පෙන්නලා තියෙන්නේ සදාචාරයේ පැත්තෙන් අපන්නක ප්‍රතිපදාව. අපන්නක ප්‍රතිපදාව ඒකට සාමීච ප්‍රතිපදාව කියලා කියනවා. සමහරට අරණ ප්‍රතිපදාව කියලා කියනවා. අපන්නක ජාතකය කියලා බලන්න හරි රසයි. පච්චපත ජාතක පටන් ගන්න අපන්නක ජාතකෙන්. ඒ අපන්නක ජාතකයේදී ඒ පෙර දවසක මේ බෝසතාන් වහන්සේ දේවදත්ත ඊයාත්ම ඉන්න දෙන්නම ගල්සාතු නායකයෝ දෙන්නේ. ඉතින් මේ දෙන්නට මේ ඉන්න දේශයේ ඉඳලා රාජධානී ඉඳලා කාන්තාරයක් කරා ඒගොඩට යන්න ඕනේ. ඒ බඩු විකුණ ගන්න බඩු විකුණ ඇවිල්ලා ඒකෙන් තමයි ඒ කට්ටිය ඒ තමන්ගේ සිටු තනතුර රැක ගන්න. ඉතින් බෝසතාන් වහන්සේ ගල්පන්සියක් ගෙනියන්න හදනවා දැනගන්නකොට ඒ දේවදත්ත හිතා ගන්නවා මාත් ලැහැත්තියක් අය මේකටම මෙයාටම විතරක් තනි කරලා ආවෙ ගරම් දෙන්න බෑ මාත් ලැහැත්තියක්. එතකොට තමයි දූතෙක් ඇවිල්ලා තනා කරන බෝසතාන් වහන්සේට අපිට වෛරයට වගේ දේවදත්තක පැත්තෙත් ගල් වගේක් යනවා. ඒක නිසා මෙතනදී අපි නිතරතුර දැනගන්නයි. ඉතින් බෝසතාන් වහන්සේගේ අදහස වෙන්නේ යා ඉස්සල්ලා යන්නේ ඉස්සල්ලා ගියාම පස්සේ යන්නේ පස්සේ බලච්චාවයි. නමුත් දේවදත්ත හොත්තුකාරයෙක් කියනවා මෙහාට මේ මම ලෑස්ති වෙච්ච නිසා මේ බෝසත් ගැසහතුකාරයා මට ඉස්සල්ලා යන්න හදනද පස්සේ යන්න හදනද? නමුත් බෝසතාන් වහන්සේ අදහසක් දෙන්නේ නැහැ. ඉස්සල්ලා යනවා කියන්නේ නැත්නම් පස්සේ යනවා කියන්නේ නැහැ. එසකොට මේ දේවදත්තගේ පැත්තේ දේවදත්ත කියන ගැසහතුකාරයා මුසුක් වෙනවා. අන්දමන්ද වෙනවා මොකට යාලා සටන් උපක්‍රමයක් හදාගන්න විදියක් නැහැ මොකද දේවදත්ත හොයන තොරතුර හදිසි විනිශ්චය පොස්තනංශ දෙන්නේ අපන්නකෝ ඉන්නේ අවිරුද්ධ වෙන ඉස්සලා ඉස්සලා බලන් පස්සේ පන්නේ පස්සේ බලයි තියෙන මේ පැත්තේ සේවකෝයි අර පැත්තේ සේවකෝයි කුලප්පු වෙනවා දැන් මොනව වෙයිද දන්නේ දෙන්නම බලවත්තු මේ දැඩි සටනකට යයි කියලා දේවදත්ත දිවා රාත්‍රි පැහැිනවා හොඳ බෝසතාණන්ගේ පැහැන්නේ අයිනෝ මට පුළුවන් ඉස්සලා ගියත් මම දන්නව කරුණාටේ පස්සේ ගියත් මම දන්නවා කියලා අපන්නකව ඉන්නවා අවිතුද්දව ඉන්නවා බැරිම තැන දේවදත්ත හිතනවා ඉස්සලා යන්නේ කලාබයි කියලා එයා ගල් සාත්තු අරගෙන යනවා ඉස්සරහට යනකොට ඒ කාන්තරෙ මැදදී පිසාච වගේක් ඇවිල්ලා ඒ ඉගුල පෙනී හිටව බොව ළඟම ෂේම භූමියක් තියෙනවා ඕන තරම් වතුර තියෙනවා කීලම වපාලා අර ගොල්ලන් කියන ඕගොල්ලෝගේ ගැල් සාත්තුලෝ ගැල් කීයක් වතුර පුරවන්නේ යනවා. ඉතින් කියනවා ගැල් 4ක 5ක වතුර තියෙනවා. ඒ වතුර අර ඉසාචෝයි කියන අපරාදී වතුර උස්සගෙන යන්නේ මේ ළඟ වතුර තියෙන ඕක විශ්ිකර බලන්නේ. එන්නේ ඒවදත් අනක් දෙන්නේ නැහැ මොනවාක්වත් අර මිනිස්සු ගැල් වල තියෙන වතුර විශ්ිකර. විශ්ිකර දවස් 2 3 යනකොට පලාතක නැහැ. ගැල් සාත්තු කර පිසාචෝ ඇවිල්ලා ඒ කියන්නේ යක්ෂ ගෝත්‍රික වගේ අර වේලිච්ච මේ ගල් සාත්තු කන්න බොන්න නැතුව වේලි වුණාට පස්සේ අර තියෙන වස්තු මිනිස්සයෝයි හරකෝයි හේතු මේ කාලා. මහබෝතනාච පිටිපසිය. පිටිපසිය යනකොටම කියලා යනවා කට්ටියට අපිට මගදී වැදගත් වෙන්නේ කෑම නෙවෙයි වතුර ටිකයි. ඒ නිසා හැම කෙනෙක්ම පරිසම් වෙන්න ඕනේ ප්‍රවේශයෙන් පාවිච්චි කරන්න තියෙන ටික රැකගන්න කියලා. ඉතින් මේ යනකොට ගල්සාත් නායකය පහු කරගෙන පිසාචෝ ඇවිල්ලා අර මිනිසුන්ට කියනවා මේ ළඟම තියෙනවා මේ ෂේම භූමියක් අත්ති වෙන්න වතුර තියෙනවා. බය වෙන්න එපා. විසිකරන්නේ. ඉතින් අරගොල්ල විසිකරන්න හදනකොට එකෙක් කියනවා නෑ නෑ අපිට දීලා තියෙන උපදේශිත ගල්සාත් ඒ වසු විසිකරන්න එපයි කියලා. ඉතින් අර පිසාචෝ ඇවිල්ලා උසුළු විසුළු කරනවා මේ මිනිසු මා මොඩයෝ. මේ ගල් වල වතුර නැර යන්නේ මොකටද? මේ වතුර තියෙනවායි කියන. මහ බෝසත්ණන්ගේ කොමාරි අදහස විධානය ක්‍රියාත්මක කරලා ටික වෙලාවක් යනකොට හම් වෙනවා ඉතින් ඉස්සලා ගිය ගල් සාත්තු ගල් ටික තියෙනවා වටින බඩුක තියෙනවා මිනිස්සු හතරකෝ තේරම කාලා ඒක උදව් චාන්සෙ බොස්තනන්ත මතක් කරලා කියනවා විලා තියෙන මෙන්න මේ සංගතිය කන්තර යන මිනිස්සුන්ට මේ වගේ විශාල පිසාච ප්‍රේත යක්ෂ භූත ආවේගේනවා ඌ ආවට පස්සේ එක එකනා තනිමතේ ක්‍රියාත්මක කරන්න ගත්තොත් ගල් සාත්තුම නාස්ති වෙනවා ඒසා නායකයා කියන දේ අහන්න ඕනේ එක එක නාය පුද්ගලයා මත ක්‍රියාත් කරන්න එපා මෙන්න වෙලා තියෙන දේ පේනවා නේද කියලා දැන් ගල් 500 කයිතිකාරයා 1000 කයිතිකාරයෙක් වෙනවා. ගල් 1000 මෙහා පැත්තට ගෙනියලා වෙළඳාම කරගෙන අතිරේක ලාභිකුත් අරගෙන එනවා. ඒ නිසා විනිශ්චයක් හදිස්සියට කරන්න ගිහිල්ලා අනුන්ට කියාපාන්න ගියා නම් ඒ අනු අනිත් පැත්ත සටන් උපක්‍රම සාස්ත්‍රික ලෑස්ති කරනවා. ඒ නිසා බලන්න ජීවිතේ ගත කරනකොට අපිට අභියෝගාත්මකව ඉල්ලීම් වෙනවා එහෙම නැත්නම් යෝජනා එනවා ආරාධනා එනවා ඒ ආරාධනාවක් ආව පළියට අපි උත්තර දෙන්න බැඳිලා නැහැ මම ඒක නැවතත් ප්‍රකාශ කරනවා අපිට ආරාධන ආපු පමණට අභියෝග ආපු පමණට වගකීම් ආපමට මේ උත්තර දෙට බැඳිලා තියෙනවා නම් මට පේන්නේ මම වාලික් කියලා. මට පේන්නේ මම 16 කියලා. මට පේන්නේ කාර්තනවන්නේ දඬුවමක් කියලා. ඕන කෙනෙකුට ඕනේ ආරාධනාවක් කරන්න පුළුවන්. නමුත් මයි ළඟ තියෙන මගේ නිෂේධ බලය කැමැති නම් බාර ගන්න නැත්නම් නිකයි. නමුත් අපි දන්නේ නැත්නම් අජෝසනිය තියෙනවා අපි ජහට පැනපු ගමන් අරක බාර ගන්න. බාරන් කියනවා මටයි මේක හම්බුනේ මගේ නම්බුවට හම්බුනේ මගේ සුසුකමට හම්බුනේ කියලා අනුන්ටත් හොරෙන් ඒක තියාගෙන අන්තිමට බලනකොට ඒක පිසාච ප්‍රීතියෙන් හම්බිච්ච ආරාධනාවක් මරු වැටෙනවා. ඒක නිසා පැවිදි වේවා, ගිහි වේවා තමන් කරා දවසකට පැමිණෙන මේ අභියෝගවලදී 100ට කීයක් අනවශ්‍ය දේවල්ද අපි අතගාන්නේ? අදාළ නැති දේවල් ද අදගාන්නේ? ඒ මේ ටික නම් මම යතේ නොකරම බෑ කියලා යම් ප්‍රමාණයක් එනවනම් ඒ ටික කරාට මම හිතන්නේ කවුරුත් දොස් කියයි කියලා. නමුත් ගාක් වෙලා තියෙන අපි අහක යන නයි ඔඩොක්කේ දාගෙන කනවා කනවා කියලා. අපි හිතනවා ඒක අනුකම්පාව කියලා. අපි හිතනවා ඒක සමාජ සේවය කියලා. මේකට බටහිර දර්ශනවාදී කියන්නේ vested interest කියලා. අපි මේ අයියා වෙන්න ඕනකට පැහැියා වෙන්න ඕනකට පුළුවන් කාර්කම් වෙනවට බැරි වැඩ බාර. බැරි වැඩ බාරන කරන්න ගියාට පස්සේ අන්තිමට අර තිබිච්ච ටිකක් නැති වෙලා නැස්ති වෙනවා. ඒක නිසා වැඩක් කරන්න ඉස්සර වෙලා සර්වඥාශි කියලා තියෙන සතර සම්පජඤ්ඤයන්ට අනුව ඒ වැඩේ සලකා බලන්න. භාවනා කරන කෙනෙක් ඒ භාවනාවෙන් නැගිටින්න හිතෙනවා. එහෙම නැත්නම් වෙන වැඩක් කරන්න හිතෙනවා. අන්නේ වෙන වැඩක් කරන්න ඉස්සෙල්ලා ඒ වැඩේ කරන්න ඉස්සර වෙලා මේ පරියන්කේ නැගිටින්න ඉස්සර වෙලා සාත්තක සම්පජඤ්ඤේ සප්පාය සම්පජඤ්ඤේ ගෝචර සම්පජඤ්ඤේ අතම්මෝ සම්පජඤ්ඤේ කියලා මම මේ නැගිටලා ගියාට පස්සේ ඒ මම මොන අර්ථයක්ද මට හම්බ වෙන්නේ මෙතන ඉන්නකොට නම් අඩුවානේ මම කතාණු කරේ මෙතන ඉන්නකොට නම් මම අතපය හොල්ලන්න නැතුව ඉන්නවා එළියට ගියාට පස්සේ මට ඒ වගේ කතාණු කරේ ඉන්න පුළුවන් වෙන්නේ එතන මේ කයින් සත්‍යයක් මරන්න හොරකම් කරන්න නැති වගේ දුෂ්චරිත වරක්කගෙන ඉන්න පුළුවන්. ඉතින් මෙතන හිටියොත් නම් ඒකවත් රකිනවා කියලා. එළියට ගියාට පස්සේ ඒ මටවත් ඒකවත් කරගන්න බෑයි කියලා හිතෙනවනම් ගිහිල්ලා ඉවර වෙලා විනිශ්චය කරනවට වැඩිය ලේසි පණින්දි ඉසලා හිතා බලන එක. ඒකට කියනවා සාත්‍යක සම්පජඤ්ඤේ කරන වැඩි අර්ථය සලකන්නේ. ඊට පස්සේ කියනවා ඒ අපි හිතමු නෑ ඒ යන්න වෙනවා මම ඒ කකුල හොඳටම අමාරුයි නැගිටපන් කියලා කියන එක බෙල් එක ගැහුවා නැගිටින්න වෙලා. එහෙම ගියාට පස්සේ තමන් මේකෙන් මේ ඉන්න පරියන්කේ මේ ආනාපාන සති භාවනාවේ ගැළවිලා යන්න හදන්නේ මේ මම වගේ යෝගාචරයට ගැළපෙන සප්පාය වැඩකටද නැත්නම් අසප්පාය වැඩකටද කියලා වැඩේ තින ගැළපෙන නොගැළපෙනකම බලන්න. තමන්ට තීරෙනවා නම් මේ හිතමා වැඩගෙන යන්න හදන කෙලෙසකට කියලා දුස්චරිතයකට කියලා පුළුවන්තරම් වැටෙන්න ඉස්සර වෙලා බයර ගන්න කියලා. ඒ නිසා ඊටසේ ගෝචර සම්පජඤ්ඤේ ගෝචරේ වශයෙන් සර්වඥාන්සේ පෙන්වන්නේ කායනුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන අනුපස්සනාව නැත්තම් එළියට ගියා සතිය පවත්තන එකේ වැඩ පිළිවෙල. තමන්ට මේ සතිය පවත්ත ගන්න බැරි තැනකට වැටෙනවනම් දන දන වෙනවනම් ඒ උනාට පස්සේ පශ්චාත්තාප වෙලා වැඩක් නැහැ. සතිය තියෙන වෙලාවේ දැනගන්න ඕනේ මම මේ කබලෙන් ලිපට වැටෙන්න හදන්නේ. ඒකෙදි කියනවා මේ බොන මිනිස්සෙක් ඉන්නවනම් මත්පැන් බොන මිනිසෙක් කියනවනේ ඒ මිනිස්සු උපදෙස් දෙන්න ඕනේ බොණ්ඩ ඉස්තර වෙලා. බිවට පස්සේ මොකද වෙන්නේ දුන්නොත් ඒක වැඩි වෙන්නේ නැහැ නේ. ඒ වගේ බේතක් බොනවා නම් නිින්දට ඉස්සෙල්ල මිසක නිින්දෙන් පස්සේ කොහොන්ට කියලා බේත් දීලා තියෙන අද්දොත් කරලා. මේ බේත නිින්දට පසු කියලා හැම ලිව්වනම් එම කොහොමද? ඒ විදිහම මේ උපදේශ වල තියෙන වැඩි කරන්න ඉස්සර වෙලා අමාරු වැඩෙන් ඉස්සෙල්ලා Taman දැනගන්න ඕනේ මේක මට අර්ථය සපේනවාද මට සප්පාය තියෙනවාද මයි ගෝචර භූමියද කියලා අපි හිතුවොත් ඒ ඔක්කොම තියෙනවා මට මේ වෙලාවදී කරන්න ඕනේ කියලා. නමුත් මේ වැඩේ අසම්මෝව සම්පජඤ්ඤේ නැවතිල්ලේ යෝගාචරයක් විදිහට කරන්න කියලා. ඉතින් මේක හරි අමාරු වෙන මේ හතරම ඔයගලට මතක තියාගන්න. ඉතින් බුදුම ස්වාමීන් වහන්සේ කියන්නේ මොකද්ද? යෝජනාවක්, ආරාධනාවක්, වගකීමක් ආවම යුතුය අයුතු බලන්න අයුත්තක් නම් කරන්නපා යුත්තට යන්න ඊට පස්සේ හැකිනො හැකි බලන්න නොහැකි නම් මොනව කරන්න බෑ කියන්නේ ඊට පස්සේ රුචි අරුචි බලන්න යුතු හැකි රුචි ගියොත් 100 චාතර අපි මේ යුතුයයි තු බලන්නෙත් නෑ හැකිනො හැකි බලන්නෙත් නෑ රුචි අරුචි බලන්නෙත් නෑ එන තුගේ තුගේ බාර ගත්තට පස්සේ අපිට අර ඇදපන් වෛරෝ බරපාගේ කියලා අදින්න බැරි කරදර සෝගයක් ඔළුවේ දාගෙන ඉසේ යත ගහ ගහ අඬවට කිසි දෙයක් අපිට උත්තර දෙන්න කවුරක් නැහැ. ඒ නිසා අපි කරන්න පුළුවන් ප්‍රමාණයේ යුතු දෙයක් වෙන්න ඕනේ, හැකි දෙයක් වෙන්න ඕනේ, ෘචි දෙයක් වෙන්න ඕනේ. ඒකට අජෝතනේ කියන්නේ. ඒකට අභිනිවේෂය කියන්නේ. ඒකට නතිය කියන්නේ නැහැ. ඒ නිසා යෝග ජීවිතයේ පරියන්කේදී අපි අරවක විවේක තනකට ආපුවාම හිතනන්නක් තර කරගන්න නැතුව, පෑදිදියට බොරදිය දාගන්න නැතුව, අනාකූල ප්‍රවාහය ආකූල කරගන්න නැතුව ඉඳක් කමටහන සුද්ධ කරගන්න. ඊතර ගියාට පස්සේ අපි කරා විශේෂ ආරාධනයි. විශේෂ යුතුයකම් ඉෂ්ට කරන්න වෙනවා. විශේෂ ඉල්ලීම් වෙනවා. ඒ කොයි ඉල්ලීම ආවත් ඒක අර විදිහට සලකා බලලා මිසක්කා එනේන ඉල්ලීම හැටියට කටයුතු කරන්න කිල්ලවල ඒකට නතු වුණොත් අපි නිකන් අර නුවර වැවට පොරි ටිකක් දැම්ම වගේ මාළුව ගැහුවා වගේ අපි ජීවිතේ කිරිම සංවිධානය කරගන්න හම්බ වෙන්නේ. ඒ නිසා ඒ වැඩේට තමයි දැනගන්න ඕනේ වගේ හදිසිය කුරොස් කටේවත් අත දාගන්න බැරුව වගේ හදිසි විනිශ්චයක් ගත්තොත් අපේ රුචි අරුචිකම් අපේ පෞරුෂත්ව ලක්ෂණ අපේ කෙලෙස් ඔක්කොම වැඩ කරනවා. නමුත් ඉවසිල්ලේ විනාඩියක් තප්පරයක් චිත්තක්ෂණයක් ඉවසලා කටයුතු කරන ගත්තොත් අපිට තේරෙන පටන් අර ගන්නවා ඒ කෙලෙස් බලමුළුව ඇබ්බැහිය වේගයට පොඩි විරාමයක් තියලා අපිට වෙන්න තියෙන දේ ගැන පොඩි වගකීමකින් කටයුතු කරන්න. මේ ਸਰවචනංශයේ සඳහන් කරන මේ වගේ තක්කමුක්කක් ආපුවාම මිනිස්සයෝ යෝජනාවක් ආපුවාම ආර්ධනාවක් ආපුවාම එහෙම නැත්නම් ඉල්ලීමක් ආපුවාම මිනිස්සු මේවා තෝරන්න ක්‍රම පහක් තියෙනවා කියලා. ਸਰවචනතාඥාන ගහුණේ ක්‍රම පහයි. ඒ ක්‍රම පහෙන් එකක් තමයි ශ්‍රද්ධාව. අපි යමක් ශ්‍රද්ධාවෙන් පිළිගන්නවා නම් අපි ඒකේ වුව බාර ගන්නවා මේක අපේ ශ්‍රද්ධාවට අයිති නෑ කියලා අයින් කරනවා. ඉතින් ඒකනේ මිනිස්සු ලෝකේ දෙයක් අපව තෝරන නමු සර්වචනංශේ සඳහන් කරනවා මේ ශ්‍රද්ධාවෙන් තේරුවාට ditth dhamma වශයෙන්ම ශ්‍රද්ධාවේ තියෙන ලක්ෂණ දෙකක් තමන් තමන්ගේ ශ්‍රද්ධාව කියලා තෝරාගත්ත දේ තුල සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා. මේක මගේ ශ්‍රද්ධාව නෙවෙයි කියලා ප්‍රතික්ෂේප කරන දේ තුල සත්‍ය තියෙන්න ඉඩ තියෙනවා. ඒක කාටවත් නෑ බෑ කියන්න බෑ. එනිසා අපි ශ්‍රද්ධාවෙන් කරන එක ඇත්ත. නමුත් ශ්‍රද්ධාව කියලා තෝරාගත්ත දේ තුල පුස්ස. ශ්‍රද්ධාව නෑ කියලා විහිකරපු දේ තුල සත්‍ය තියෙන්න ඉඩ තියෙනවා. දෙක ਸਰවඥයන් සඳහන් කරන රුචිය. මේක මගේ රුචිය කියලා අපි ප්‍රෙෂර් එක තියෙන මනුස්සයා තිල් කන්න කැමති. රුචි. මුඛ්‍යවට පස්සේ මොකද වෙන්නේ? අර කෙන්දෙන් වැඩි වෙනවා. ඒ නිසා රුචිය දිගේ ගියාට අරුචිය කියලා අයින් කරාට රුචිය තුල සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා. අරුචිය කියලා අයින් කරපු දේ තුල සත්‍ය තියෙන්න ඉඩ තියෙනවා. තුන්වෙනි එක තමයි අනුස්සවේ. අනුස්සවේ කියලා පොතේ මෙහෙම කියලා තියෙනවා. මට අපේ ගුරු ආන්තරෝ මෙහෙම කියලා තියෙනවා කියලා අපි ඇසු විරු දේවල් අපි ප්‍රමාණ කරන්න ගන්න. ප්‍රමාණ කළ කියන ඕක මං අහලා දෙනවා ඕක මං දාන්නේ. ඒ සමන් මේක කරනවායි කියලා කෙරුවට ඇසු විරු ඥාණයට හරි කියලා ගන්න දේ තුල සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා. තමන් නාහපු ප්‍රතික්ෂේප කරපු දේ තුල සත්‍ය තියෙන ඉඳී. එහෙම නැත්නම් බුදුන් වහන්සේ ආකාර පරිවිතක් කියලා එකක් පෙන්වනවා තර්ක කරලා දින පොදේ හරි කියලා හිතනවා. නමුත් තර්ක කරලා දිනුවට දිනාගත්ත දේ තුල සත්‍ය නොතිබෙන්න ඉඳී. තර්ක කරලා පැරදිච්ච දේ තුල සත්‍ය තියෙන ඉඳී. එහෙම නැත්නම් දිට්ඨි නිචාරකන්ත කියලා තියෙනවා අපිට එක එක දෘෂ්ටි තියෙනවා. ඒ දෘෂ්ටි අනුව තමයි අපි මෙහෙ වෙන්නේ. ඒ නිසා අපි ඒ දෘෂ්ටියට ගැලපෙන දේවල් හරි කියලා ගන්නවා. දෘෂ්ටියට ගැලපෙන දේවල් නැහැ කියලා විශ්වාසයි. නමුත් දෘෂ්ටියට ගත්ත දේ තුළ දැන් ලංකා ලෝකේ ජනගහනය ගත්තොත් එහෙම බරගාන මිත්‍යා දෘෂ්ටි ගන්න. නමුත් ඒ අතට ලේවලි දවස ගෙවාගෙන පුදුමාකාර කීතම් කරන ඒ දෘෂ්ටිය රකින්න උත්සාහ කරනවා. නමුත් සම්‍යක් දෘෂ්ටි කෙනාට පේන මේ මිනිස්සු අල්ලගෙන තියෙන දෘෂ්ටි තුළ සත්‍ය නැහැ. ඒ මිනිස්සු ප්‍රතික්ෂේප කරන දේ තුළ සත්‍ය තියෙනවා. ඉතින් මේ පහම මේ වගේ ditta dhamma vedini වශයෙන් කරුණු දෙකක් තියෙනවා අපි කොහොමද ගැලවෙන්නේ කියන ප්‍රශ්නේ අහනවා සර්වඥාන්සේ. චංචි සූත්‍රය බොහොම ලස්සන විග්‍රහයක් තියෙනවා. ඉතින් සර්වඥාන්සේ කියනවා මේ පහ හරාම රවුම ගෙනියන්නේ කියලා ticket එකට 10000න් පටන් අරගෙන ඒ රුචි හරහා අනුස්සවේ හරහා තර්කේ හරහා දෘෂ්ටි හරහා කරගෙන කරගෙන වටාවල් රවුම් ගානක් කරකිනකොට තමයි Tamande ශ්‍රද්ධාවෙන් තොරගත්තේ රුචියෙන් අනුමත වෙන්නේ. රුචියෙන් අනුමත වෙච්චදී අනුස්සවයෙන් අනුමත වෙනවා. අනුස්සවයෙන් අනුමත වෙච්චදී තර්කයට අනුමත වෙනවා. තර්කයෙන් ගත්ත දේ ධිට්ඨියට හරියන. ඊට පස්සේ ඒක ආයෙත් ශ්‍රද්ධාවට දාන්න ඕනේ. අන්න එහෙම කරලා තමයි අපිට බේරෙන්න පුළුවන්. ඒ නිසා මේ සංසාරේ කෙලෙස් හැදිලා තියෙන්නේ එක රැයකින් එක වැඩකින් නෙවෙයි. විශාල සංකීර්ණ ක්‍රියාවලියක් කරා ඇවිල්ලා තියෙනවා. අන්න ඒ ක්‍රියාවලියේදී අපි දැනට තියෙන මගේ රුචි අරුචිකණ්ඩික, මගේ පෞරුෂත්වය, මගේ ඇබ්බැහි හරහම විනිශ්චය වෙන්න ගත්තොත් කවදාකවත් මධ්‍යම ප්‍රතිපදා දකින්නවත් හම්බ වෙන්නේ නැහැ. අපි අනිවාර්යයෙන්ම අන්තවාදී පක්ෂග්‍රාහී වෙනවා. ඒක නිසා අපිට සතියට ලක්ෂණයක් විදිහට පෙන්වන්න දෙන වෙනවා. එන දේ එන විදිහට බාර ගත්තොත් පූර්ව නිගමන වලින් තොරව, අර වගේ බැස ගැනීමකින් තොරව, අභිනිවේෂිකින් තොරව, නාතියකින් තොරව අපිට සම්පූර්ණ මිටඩි වෙනස් විනිශ්චයකට, එමෙත්තම් විනිශ්චයක් හදිසිය නොකර ඉන්න පුළුවන් තත්ත්වෙට, තලතුණා තත්ත්වෙට, අපන්නක තත්ත්වෙට පත් වෙනවා. ඉතින් ඒ අභිනිවේෂය නැත්තම් ඒ අජෝසනේම නැතිය කියන කාරණාවෙදී හැම චිත්තක්ෂණයක් පාසම අපි තෝරන්නේ පක්ෂග්‍රාහී දෙයක් බව දන්නවනම්, ඒවැනි දේ හරියටම කාරණාව තේරුම් ගත්ත මනසට නිවන් දකින්න වැඩි වෙලා යන්නේ. ඒ නිසා බාහ්‍ය දාර්චුරියට බුදුරජාණන් වහන්සේ මතක් කරේ, බාහ්‍ය දාර්චුරියට දකින දේ දකින මතින් නතර කරපන්, ඔබ තෝරන්න බේරන්න යන්නේ. තෝරන්න බේරන්න යනවා කියන්නේ ඔබේ රුචියට, ඔබේ මතියට, ඔබේ පෞරුෂත්වයට ඉර දෙනවා. දකින දේ දකින මතින් නතර කරනවා. අහපු දේ අහන මතින් නතර කරනවා. මුතේ කියන නාසය, ගඳ, දිව, රස, කය, පහස කියන මේ දේවල් වලින් ඔය ඉන්ද්‍රිය ප්‍රතිපදව ලැබෙන දෙයට එහයි හිතල මතල ගන්න දෙයක් නැහැ. හිතන මතල හැම වෙලාවකම වෙන්නේ අබිනිවේෂණය. හිතට එන දේ හිතන මතින් නැත කරනවා. ඉතින් මේක කිව්වහම තේරෙන්නේ නැහැනේ. මේ දෙමලේ අපිට හිතපුවහම, අපිට මේ රූපයක් දැක්කහම අපිට හිතෙන්නේ ඒක තියාගන්න කියලානේ. ෆොටෝ එකකුත් අරන් ලොක් කරලා ගෙදර බිත්තිය ගහගන්නනේ අපිට හිතෙන්නේ. ඉවර කරන්න නෙවෙයිනේ. නමුත් කැමරාවක් රූපයක් දකිනකොට වගේ කැමරාවට රූපේ දැක්කයි කියලා ආශාවක් එන්නේ නැත්නම් තරහක් එන්නේ නැහැ. මේ පටිගත කරන අන්තරයකට මේ වචන ඇහුණයි කියලා ඒකට ධර්ම ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ නැහැ, නැති වෙන්නේ නැහැ. ඒ නිසා මේ නැත්තම් මේ අන්තරේ මේ වෙනකොට සෝවන් වෙලා තියෙනවනේ. මේක අහලා තියෙන බණ ඇහි. වණංගත් දවසේලා අද වෙනකන් කියපු ටික නිකන් හරි තේරුම් ගන්න වෙනවනේ සෝවන් වෙන්නේ. මට හොඳටම විශ්වාසයි මේ කිසිම කෙලෙසයක් කරගනක් නැහැ, පිනක් කරගනක් නැහැ. කන කියන්නේ මේ අන්තරේදී මොකක්වත් වෙනසක් නැහැ. නමුත් අපි අජෝසනිය කියලා කියන්නේ අපිට කන්න එන හැම දෙයක්ම තෝරනවා බේරනවානේ. ඒ වගේම ඇහ කන නැ කන නාසය දිව මේ හැම දෙයකින් එන දේ කොච්චර තෝරනවද කියනවනම් අපි ඊගාව චිත්තක්ෂණයට හිත පිරිසුදු නැහැ. ඊගා චිත්තක්ෂණයට මේ චිත්තක්ෂණේ තිබුණු පශ්චාත්තාප සන්තෝෂ ඊගා චිත්තක්ෂණේ කෙලසෙ. අපිට දකින්න දේ දකින්න මත නතර කරන්න පුළුවන් ඊගාට එන චිත්තක්ෂණේට අලුතෙන් මොන දෙන්න පුළුවන් අපිට කද්දාපත් බෑ. ඒකට කියනවා භව නෙට්ටිය කියලා. මේ චිත්තක්ෂණේ තියෙන කුණු, මේ චිත්තක්ෂණේ තියෙන කෙලස්, එහා චිත්තක්ෂණේට කෙලස කොනක් යනවා. ඒ කොන යන්නේ මේ දැකපු දේවල් ගැන නැවත කල්පනා කරන්න යන්නේ. අහපු දේවල් මත දිගින් දිගට හරක් දවලට කාලා රැයට වමාරලා කන්නේ. අන්නේ වමාරා කෑම නිසා මේක සිද්ධ වෙන්නේ. ඒ වගේම අඟට දැනෙන හැම දෙයක්ම අපි කොනක් තියාගන්න. හිතට දැනෙන හැම දෙයක්ම විනිශ්චය කරන්න ඕනේ. විනිශ්චය කිල් පැත්තක දාලා අර විදියට තේරෙන්නේ නැත්නම්, දිත්තේ දිත්තමත් නම් තේරෙන්නේ නැත්නම්, මේ බුද්ධ ඥානසිකේ වැදගත් ශ්‍රාවකෙක් කියනවා රූප දැක්කට කණෙක් වගේ හිටපන්. නොදැක්ක වගේ හිටපන්. කනට ඇහුණට බීරෙක් වගේ හිටපන්. ඒගොම නාසයට, දිවට, කයට දැනුණට මූඩෙක් වගේ, බම්මණෙක් වගේ හිටපන්. උඹට මේ වෙනදී සම්පූර්ණ අසාධාරණ වුණාට දැක් මොඩෙක් වගේ හිටපන්. බේරෙන්න බැන්නම් මලමිණියක් හරි වෙලා හිටපන්. මොකද අපේ හිතක් කැමැති, අපේ යාළුවෝත් කැමැති අපි ඉක්මනට පැනලා දෙනවා. පැනලා දීපු ගම වෙන්නේ මොකද? අජෝසනයක් සිද්ධ වෙනවා. අපි අර පළපුරුදු කන් දිගේ ගිහිල්ලා අහක යන අධිකරණයකින් පවුරව ගන්න. ඉතින් මේක දිහා බලනකොට මේ විවරණයට උග දෙනේ චෝදනා කරනවා ආත්මార్థකාමී. ඒ තමන් බේරෙන්න මම කියනවා ආත්මార్థකාම වෙලා හෝ බේරෙන්න පුළුවන් නම් මහා පුරුෂයෙක් කියලා. එහෙම හරි කළ බේරෙන්න පුළුවන් නම් මහා පුරුෂයෙක්. මොකද අපේ හිත මේකට විරුද්ධව ගොඩාක් වංචනික ධර්ම ක්‍රියාත්මක. මේකට විරුද්ධව ෂට මායාවී ධර්ම ක්‍රියාත්මක කරන ඒවට පේන්නේ මේක මේ අනුකම්පාවෙන් කරනවා, පරහිතකාමීව කරනවා. නමුත් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා අත්තට්ඨ වඤ්ඤා අසුචි මනෝ සාඹෝය කෝරන්නේ උඹට වාසියක් තියෙනවා නම් විතරයි. මං අප්පච්චි නැති වෙච්ච වෙලාවේදී පුදුමාකාර විදිහට ඇඬුවා. මේ කලන්ත හැදෙනවා මේ වැටෙනවා. මේ කලන්ත හැදෙනවා මේ වැටෙනවා. ඊට පස්සේ මට වැඩකුත් නැහැ මේ ජීවිතය කියලා හිතුවට පස්සේ මම සුබතරාමිට ගියා පස්සේ ඉතින් හිටපු ඒ දවසේ ගියා ඔය නාරත් තාපතුමා එතුමා නිකන් මේ වගේ ඉන්න ගමන් කිව්වා යමෙක් මරුණාට පස්සේ අනෙක් මිනිහා අඬන්නේ වෙච්චි පාඩුවේ තරමට කියලා. මට වසවිලි හෙජ්ජාවක් ආවා මම මොකද දැහැෙන් ඇඬුවා නේද. මට ඉතින් අප්පච්චි නැතුනට මොකද්ද මට වෙච්ච පාඩුව කියලා. මට හිතුනේ මේ අප්පච්චිට ලෙඩ වෙන්න දෙන්නෙත් නැහැ මැරෙන්න දෙන්නෙත් නැහැ කියලා මේක මම අල්ලගෙන තිබුණා අල්ලගනීලේ රඟ පිළිකාවක් හැදලා නැරනත් මම ඒ තරම් ඇඬුවේ මගේ ජීවිතේට තියෙන මගේ ආත්මෙට තියෙන මගේ මාන්නෙට තියෙන මගේ තෘෂ්ණාවට තියෙන ආසාවට මිස අප්පච්චිට තියෙන ආසාවකට නෙමෙයි. ඒක නිසා මලගෙවල් වල මිනිස්සු ඇඬුවේ නැත්තම් නිකන් මොකද මොකද වාගේ. ඒ නිසා මිනිස්සු ගෙන්නලා හරි අඬවනවා. මොකද ගෙදර ඉන්න මනුස්සයට අර ප්‍රේමයක් තිබිච්ච බවක් පේන්න අඬවනවා. ඊට අර මගේ යාළුවෙක් යුනිවර්සිටි එකේ කියනවා දැන් කාලේ මිනිස්සු ඒ අම්මා තාත්තා මැරිච්චාම අඬන විදිය දකින්නකොට අම්මලාට තාත්තලා මිනිහ නැගිටලා එන්නේ ඉතින් යකෝ බලනකොට මුන් අපිට ආදරය කරලා තියෙනවා කියලා හිතෙන්නේ එදාටලු ප්‍රශ්න වෙලා තින්නේ අඬනකොට ඉංග්‍රීසියෙන්ට අඬන්නේ අම්මලා තාත්තලා ඉංග්‍රීසි තේරෙන්නේ අම්මපා නැත්තං ඒ කියන වචන උන්ට අහලා ඉන්නකන් කැත්තෙන් පොල්ලෙන් හලකලා මැරුණට පස්සේ බුදු අම්මේ කියලා අඬනකොට තේරෙනවා නම් මිනිහ නැගිටී කියලා අර ඉංග්‍රීසියෙන් අඬන නිසා තේරෙන්නේ නැති ඉඳලා නිකන් එක වල්පල් වෙලා යනවා. එහෙම ජෝක් එකක් මේ ලෝකෙදී. තීසා හුදුට වැඩක් කරනකොට කල්පනා කරලා බැලුවොත් අපි මේ නටවන්න හදන්නේ නලවන්න හදන්නේ අපි හිතනවා නම් ලෝකෙ රැවටෙනවයි කියලා. ඇත්තටම බරගානක් රැවටෙනවෝ සර්වඥාන්සේ අභීත සිංහෙක් වගේ මහා වීර පුරුෂයෙක් වගේ කියනවා. උඹ ඉස්සලා රැවටෙන්නේ නැතුඹ කදාකත් ලෝකෙ රැවටන්න බෑ. ඒක නිසා රැවටිල්ල පැත්තක තියලා එනදී එන හැටියෙන් බාර ගන්න වෙන දෙයට පැනලා විනිශ්චය කරන වෙනුවට අපන්නක ප්‍රතිපදාව නැත්නම් සාමීච ප්‍රතිපන්න කියලා කියන්නේ සබහ මොකද්ද ගන්නෙ මම කැමති කියලා පැත්තකට වෙන එකයි තියෙන්නේ සාමීචයට එක වෙලා නිකන් ඉන්නේ අරණ ප්‍රතිපදා කියන්නේ රණ්ඩුවට යන්නේ රණ කියන්නේ රණ්ඩුව ඕන දෙයක් වෙච්චවයි ඒකට අටුවාව පෙන්ලා දෙන්නේ අවිරුද්ධ ප්‍රතිපදා ඕන කෙනෙක් කරන දෙයකට විරුද්ධ නොවුනයි කියලා කවමදාකවත් දඬුවම් කරන්න බෑ. විරුද්ධ වීමට කියන්නේ ප්‍රතික්‍රියා කරනවා. ඉතින් භාවනා කරනකොට තමන් කරා සද්ධාව ඇති වුණත් නැති වුණත් ප්‍රතික්‍රියා කරන්න එපා. තමන්ලම හොඳට වීර්යය ආවත් නැති වුණත් ප්‍රතික්‍රියා කරන්න එපා. හොඳට සතිය තියෙනවා නැත්නම් සතිය සම්පූර්ණ නැත්තර වෙලා තියෙන ප්‍රතික්‍රියා කරන්න එපා. හොඳට සමාධිය තියෙනවා නැත්නම් සමාධියෙන් හිත වික්ෂිප්ත වුණා ප්‍රතික්‍රියා කරන්න හොඳට ප්‍රඥාව තියෙන මොඩකම අනිත් පැත්තෙන් තියෙන ප්‍රතික්‍රියා කරන්නත් වෙヒටියොත් අර නැති වෙච්ච ශ්‍රද්ධාව ඇති වෙන්න ඉඩ තියෙනවා ප්‍රතික්‍රියා කළොත් වෙන්නේ මොකද්ද හිත පශ්චාත්තාප වෙලා මානසික අසහනයක් වඩට ආතතියක් වඩට පත් වෙන නිසා අජෝසනයක් නැති මනුස්සයර කවදාකවත් අසහනයක් නැහැ කවදාකවත් මානසික ආතතියක් නැහැ මානසික ආතතිය අසහනේ ෆ්‍රස්ට්‍රේෂන් කියලා කියන්නේ ඔක එන්නෙම අපි මේක පැත්තක් දිනන්න ඕනේ කියලා තමන්ගේ ගන්න නතිය නිසායි මතිය නිසායි ඔත් මේ මති මේ නතු මේ ගෙවැදීම් මේ ජීවිතය අපි පුරුදු කරගත්ත නරක ඇබ්බැහි මිස මුළු සංසාරයෙන් බලපාන හොඳ නරක කියලා දෙයක් නැහැ. අපි ඉපදිච්ච පරිසරයට ඉපදිච්ච සංස්කෘතියට අනුව අපි හොඳ නරක තෝරපු දවසේ ඉඳලා අපි කඩුවක් අතර ගත්ත ගහලෙක් වගේ අරක හොඳයි මේක නරකයි කියන්නේ. ඒ හැම දෙයකම කර්ම රසය නිසා අපි අඩුගානේ තමන් ඉදිරිපත් කරගත්ත අරමුණ නිශ්චල වෙච්ච වෙලාවක, තැම්පත් වෙච්ච වෙලාවක, කුප්පන් නැති වෙලාවක, විවේකයක් දීපු වෙලාවක, ශාන්තියක් දීපු වෙලාව උත්සාහ කරන්න ඕනේ මොනම දෙයකටවත් නැති භාවයක් ඇති කරන්නේ නැති මේ චිත්තක්ෂණය හැකිතාක් පවත්වාගෙන යන්න ගියොත් ඒ හරහා මුළු ජීවිත පුරාවට තියෙන හිතේ ගතේ තියෙන අර මානසික අසහන දැඩිකම් දුරුවන් කරගෙන සුවසේවාවකට වැඩේ. ඒ මිනිස්සෙකුට එහෙම නතියක් අජෝසනයක් අභිනිවේෂණයක් නැති මිනිස්සෙකුට පමණයි ලෝකේ තව කෙනෙක් පිළිබඳ විනිශ්චය කරන්න අයිතියක් තියෙන්නේ. ඒ සබුරුම ස්වාමීන් වහන්සේ කියනවා හැම විනිශ්චයකාරව එක්ම සත්‍යපට්ඨාන භාවනා කරලා නැත්නම් එකක් කියන ගන්න තීන්දුව ඔක්කොම බොරු කියන. විශේෂයක් වශයෙන් කියන්න පුළුවන් නඩුකාරයෝ භාවනා කරන්නේම නැහැ. වැඩ. ඒගොල්ලන්ට ඉව කරගෙන ඉන්න වෙලාව නැහැ. ඒගොල්ලෝ පොත කියවන්න තියෙනවා. ඒ පොතේ තියෙන හරියත් වෙන ඉතිහාසය පුරාවට කරව කුප්ප වැඩ ටික විතරයි. උනි ඉතිහාසයේ පුරාවට තියෙන රජුරවන්ට පක්ෂග්‍රාහී වෙච්ච ටික විතරයි. නීති පොත කියන්නේ ඒකට. ඒ නිසා භාවනා කරන මනුස්සයෙක් ඇත්තටම මං හිතන්නේ නීති පැත්තට යන්නේ එකක් නෑ. මොකද නීතිය කියලා කියන්නේ අනුන්ගේ කුණු කන්දල් වලට පව පුරව ගන්න වැඩක්. ඒ නිසා සරුවචන් වහන්සේ කවදාකවත් කිසි කෙනෙක් ගැන විනිශ්චය කරලා නෑ. ඒ ගැන මුළු ත්‍රිපිටකයම කියපු ඕල්ඩන්බර්ග් කියන මනුස්සයා කියනවා මුළු ත්‍රිපිටකේ පුරාම කිසිම තැනක අයිතිවාසිකම කියන වචනේ නෑ. අයිතිවාසිකම් සඳහා සටන එහෙම නැත්නම් මේ ව්‍යාපාර, කර්ධන තර්ධන ව්‍යාපාර දේශපාලනයක් කිසි තැනක ගෑවිලා නෑ. මොකද අජෝසනයක් නෑ. එන්නේ වෙන්නේ පටිච්චසමුප්පාදය. හේතුකාරණ සහිතවක දෙයක් වෙන්නේ. අපි මේ දඟලලා ඒක එහෙම කරන්න ගියාට නඟක් කවදාත් උඩට හරවන්න බෑ. ඉර නගින එක කවදාකවත් බටහිරින් වෙන්නේ නෑ. ඒ ශානගිරේ තමයි ඉර පායන්නේ කියන එක බාර අරගෙන ඒකට අනුව අපි හැඩ ගහනවා මිස එන පරිසරය වෙනස් කරන්න හදන හැම වෙලාවකම අපි පරිසරයෙන් බැට කරනවා. අද විද්‍යාවෙන් කරලා තියෙන ඕසෝන් ලේයර් එක නැති කරගෙන තියෙනවා. ග්ලෝබල් වර්මින් කියලා මේක රත් වෙන්න පටන් ගන්න තියෙනවා. පරිසරය කියලා සගන තියෙනවා. මනස කියලා සගන තියෙනවා. ඒකම මේ කැත මේ ප්‍රවණතා පහක් දැනගෙන මොනම තාලෙන් ගන්න නැතර කරන්නේ. හොඳටම දන්නවා යන්නේ නරකතට කියලා. කොහොමද නැතර කරන්නේ? කන්දක මහ කලක් උඩ තියෙන ගලක් කන්දෙන් ගුරුල් කරලා පෙරලන්න පටන් ගත්තට පස්සේ ඒක ගන්දනව තලාගෙන යනවා මිසක මොන යකට නැතර කරන්නේ. නැතර කරන තියෙන ගල පෙරලන්න ඉස්සලා නැතර වෙන්නේ. ඒක පුද්ගලිකව කරතේ. ඒක ජන විඥානයේ කරන්න පුළුවන් ද කියන එක වෙනම ප්‍රශ්නයක්. ඒ නිසා භාවනා කරන කෙනා දැනගන්න ඕනේ. ඒ වගේ තමන්ගේ හිත නැති භාවයකටපත් වෙන්නේ නැතුව පස්වද්දීකටපත් වෙලා. අභිනිවේෂණයකට බැස ගැනීමකට යන්නේ නැතුව, අජ්ජෝසනයකට යන්නේ නැතුව පවත් ගන්න පුළුවන් නම් එතන මම යන්නේ නැහැ. මම ඇයි ඉන්නේ හැම වෙලාවෙම ඇඟිලි ගැහිම් කරනවා. මාන්නේ තියෙන හැම වෙලාවෙම ඇඟිලි ගැහිම් කරනවා. තණ්හාව තියෙන හැම වෙලාවෙම ඇඟිලි ගැහිම් කරනවා. ඒ නිසා යම් අවස්ථාවක හිතේ විශ්‍රාමයටපත් වුණා නම්, විවේකයටපත් වුණා නම් උදකලාටපත් වුණා නම් එතනේ කෙලස් බලමුළු සෑහෙන දුර්වලයි. තින අන්නේ වෙන චිත්තක්ෂණේ දිගට පවත්නවා යනවා කියලා කියන්නේ මූල ධර්මානුකූලව අපිට පෙන්නලා දෙන්න පුළුවන් සර්වඥාන්සේ අදහස් කරපු දෙයක් මෙතන වෙලා තියෙනවා. ඒ වගේම තමන් කරෝ ප්‍රයත්න නිසා යම් යම් අවස්ථාවල භවනා ඇතෙන්ද එන නිසා මේ කරන භවනා ප්‍රතිඵලයක් තියෙනවා කියලා තේරෙනවා. ඒ වගේම මතක තියාගන්න මේ කියන්නේ නිවන නෙවෙයි. මේකෙන් බේනවා තමන්ට පින තියෙන බව, භව සම්පatti තියෙන බව. ඊට පස්සේ gedara doreedi වැඩවල දිවත් අර වගේ දැඩි මතධාරී වෙන්නේ නැතුව මෙයමයි සත්‍ය අනික බොරුයි කියන දැඩි මතධාරී වෙන්නේ නැතුව අවිරුද්ධ ප්‍රතිපදාව කරගෙන යන්න ගියොත් මම හිතනවා එක gedarakට එකෙක් භවනා කරොත් ඇති. එක මුළු කන්තෝරයකටම එකෙක් භවනා කරපෙක කිටියොත් ඇති. ඒක හරියට මේ හොඳ ඔය දැන් tira ගණන් වාහන තියෙන ඒ වාහනේ shock absorber එක වගේ තමයි. ඒ මනසේ ආ එන ඔක්කොම කම්පන චංචල තමන්ගේ හිතට ගන්නවා මිසක් තව කාටවත් දෙන්නේ නැහැ. කොච්චර දුකක් වින්දත් කොච්චර කරදර වින්දත් කාටවත් අඟවන්නවත් කරන්න ඒවා කාගෙන එහා පැත්තට දෙන්න තු යනවා. ඒ නිසා භාවනා කරන මිනිස්සු කොච්චර හොඳ shock absorberද කියලා කියනවනම් ඒ වාහන හරි ගණන් සොකප්තෝරත ඒ සස්පෙන්ෂන් සිස්ටම් එක තමයි වාහනේ ගණන්ම කැලේ නිසා අපි මේ කරන බාහනා කවුරු හරි කියනවනේ ආත්මార్థකාමී කියලා කට කහනවාට කියන කතාවක් මිසක් ආ බාහනා කරන මනුස්සයා ඉන්න පරිසරයේ පවා නිවෙනවා සැනසෙන්න. පීයත් මතක් කරගත්ත විදියට නිබ්බුතානුන සාමාදා නිබ්බුතානුන සාවිතා නිබ්බුතානුන සානාරේ යස්සයන් ඉදිසෝපති කියලා එචා හිතන්න එපා ඒක ආත්මార్థකාමී වැඩක් කියලා. ඒ වගේම හිතන්න එපා මේ මම නතර කරන හැදනේ මගේ හිතේ අජෝසනේ කියලා. ඒ අජෝසනේ බැස ගැනීම, ගෙවැදීම අවබෝධ කෙරුවොත් අපිට ඉන්න ඔක්කොම අපේ යාළුවෝ ඇයි මේ වැඩ කරන්නේ කියලා තේරෙයි. ඇයි මේ දේශපාලනච්ච මෙච්චර අනේ මිනිස්සුගේ ඇස් වහගෙන කරන්න හදනවා කියලා කරන්නට නාඩගම්? ඔය ආර්ථික විශේෂඥයෝ කරන හදන බීක්ෂුව, ඔය සමාජ විද්‍යාඥයෝ gedette margaate ලෝකෙට ප්‍රකාශ කරනදී මේ මිනිසුන්ට දැනෙන දැනුමෙන් තමයි. ඒ නිසා යාට හොඳට සමාජයත් එක්ක ජීවත් වෙනකොට තේරෙනවා මේ මනුස්සයා මේ දේ කරන්නේ ඇයි කියලා. ඒක හදන්න යන්නේ නැහැ. නමුත් යන්තම් කොමණි කළා මම බේරුණානේ කියලා ඒක දිනු කරගෙන යනකොට මේ මනුස්සයාගේ නිකුත් වෙන මේ යහ කම්පන වේග මුළු පරිසරයටම සමාජයටම නිස්සද්ද බලක්. ඉබේම කට්ටියට තේරෙන්න පටන් ගන්න එක තේරෙන්නේ බෞද්ධයන් විතරක් නෙවෙයි අබෞද්ධයටත් තේරෙනවා. අඩු ගානේ පොඩි දරුවටත් තේරෙනවා. හැප්පෙන්නේ ප්‍රතික්‍රියා කරන්න නැති චරිතයක්. ඒ තැනකට සාන්තියක් වෙන දේ මේ සභාවනා කරන හැම කෙනෙක්ම ඒ ලැබුණා වූ පුංචි හෝ කමන්නයි අත්දැකීම මුළු ජීවිතේ මුළු සංසාරේ උපයාගත් වටිනාම දේ වශයෙන් සලකලා ඒක දියුණු වෙන තාලට ජීවන රටාව සකස් කරගන්න. එවැනි දියුණු වෙන වැඩෙන පරිසර මේ පරියන්කයට සකස් කරලා දෙන්න. සක්මන්ට සකස් කරලා දෙන්න. ජීඳා ජීවිතේ කටයුතු කරනකොට කාගෙන්වත් අහන්න ඕනේ මම ඉස්සරහට දැනේ පතර දෙන්නේ. තමන්ටම කාලානුරූප වෙටෙහි අන්නේ වෙනි වැටීමක් නිසා දවසේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා. සිටු දිනාටම සනසිමුදා වේවා.